තෙරුවන් සරණයි හැම දිනටම හැම දිනමත්ම ඉතාමත් ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ සෙනසුරාදා දිනයන්හි ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 මාර්ට් ආරම්භ කරන සජීවි ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඉතින් අද දවසේදීත් මේ සවන්ට සිසිලස ධම්ම සභා මණ්ඩපයට සම්බන්ධ වෙනවා අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මිතුමා. ඉතින් එතුමා හැමදාමත් වගේම අප කෙරෙහි තාමත් අනුකම්පාවෙන් ඒ වගේම අපි මේ කියන අහන ප්‍රශ්න වලට සැලෙන්නේ නැතුව තරහ ගන්න නැතුව ඉතාම අනුකම්පාවෙන් අපිට දේවල් පහදා දෙනවා. ඉතින් අද දවසේදීත් මම ගෞරවයෙන් මහාචාර්ය කොග්ගලගේ මිතුමට ආරාධනා කරනවා අපිට මේ තථාගත දේශනාවේ එන්න තේරුම් දැන් මේ සූත්‍ර දේශනාව ඇසුරින් පහදා දෙන්න ලෙස.
එරුවන් සරණයි හැමදෙනාට. අපි කජ්ජනීය සූත්‍රය සාකච්ඡා කරගෙන ආවේ මම ඇයිකේ නිතරම මතක් කරන්නේ මේ සූත්‍රයක් මුලින් ඉඳන් අගට බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමයි අපිට කොහේ හරි වැරදිලා තියනා නම් ඒවත් තව තව මතුවෙන්නේ. අපි එකේ දැන් මුලින්ම එකේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ මහණෙනි පෙර විසු උත්පත්ති පිළිවෙල සිහි කරන්නා වූ ඉරංකේසි ශ්‍රමණේකෝ ගාක්මණේකෝ නොයෙක් පෙර විසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරත්. එතකොට ඔය පෙර ජීවිතයක් සිහි කළොත් ඒ කවුරු හරි සිහි කරලා තියෙන්නේ මොකද්ද? උපාදාන ස්කන්ධ පහ හෝ එයින් එකක්. ඒක ඊළඟට බලන්න විස්තර කරන හැටි. මහණෙනි අතීත කාලයේදී මම මෙබඳු රූප ඇත්තෙක් වීමි. සිහි කරන තැනැත්තේ රූපයන සිහි කරා. ඒකට සිහි කරලා තියෙන්නේ රූපේ. අතීත කාලයේදී මෙබඳු වේදනා ඇත්තෙක් වීමි. මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනැත්තේ වේදනාවම සිහි කරයි. එතකොට මෙහෙම වේදනාවක් ඇත්තෙක් වීමි කියලා සිහි කරලා තියෙන්නේ මොකද්ද? වේදනාවක්ම. අතීත කාලයේ මෙබඳු සංඥා ඇත්තෙක් වීමි. මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනැත්තේ සංඥාවම සිහි කරයි. ඒකන සිහි කරලා තියෙන්නේ සංඥාවක්මයි. අතීත කාලයේ මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමි. මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනැත්තේ සංස්කාරයන්ම සිහි කරයි. කියන්නේ සංස්කාරයක්මයි සිහි කරලා තියෙන්නේ. අතීත කාලයේ කියන්නේ බඳු විඥාන ඇත්තෙක් වීමි කියලා මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනැත්තේ විඥාණයම සිහි කරයි. ඒකට තේන්නාද ඒ පෙර ජීවිත කියලා සිහි කරලා තියෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. ඒ එකක්මයි සිහි කරලා තියෙන්නේ. එතකොට ඒ සාමාන්‍ය කෙනා සාමාන්‍ය කෙනා හරි කවුරු හරි එහෙම සිහි කරලා තියෙන්නේ සිහි කරනවා නම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියලා නේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඊළඟට ඒකින් එක තමයි විස්තර කරන්නේ. මහණෙනි රූපය කොමකයි කියවුද? ඒ කිංච වික්කවේ රූපං වදේත කියලා. ඒ දැන් අර ඉස්සෙල්ලා මේ පහ තමයි සිහි කරලා තියෙන්නේ පෙර ජීවිත කියලා. මේ පහ හරි කහින් එකක් හරි. ඒකට ඒකින් එක දැන් මේ ඒ සිහි කරපු දෙයට සම්බන්ධව තමයි මේ ඊළඟට දේශනා කරන්නේ. ඒක රූපයක් සිහි කළා නම් මොකද්ද මේ රූපය කියලා කියන්නේ? වේදනාවක් සිහි කළා නම් මොකද්ද මේ වේදනාව කියලා සිහි කරලා තියෙන්නේ කියලා තව ටිකක් එහාට යනවා. එතකොට එතෙන්දී අපි දැක්කා රූපණය රූපය කියලා සිහි කරලා තියෙන්නේ රූපණයට කියන එක. වේදනාව කියලා සිහි කරලා තියෙන්නේ ඒ නිඳින ස්වභාවය වේදේති කියන ගති. ඊළඟට සංඥාව කියලා ඒ සංඥානන ගතිය. ඒ කියන්නේ අඳුනන ගතිය. අඳුරගත්තු ස්වභාවය නෙමෙයි දැන් සංඥාවක් කියලා සිහි කළාට එතන තියෙන්නේ අඳුනන ගතිය. ඊළඟට සංඛාරයක් කියලා සිහි කරාට එතන තියෙන්නේ සංස්කරණ ගතිය. ඒ සංස්කරණ ගතියේදී අර ಜಾති පහම එතෙන්ට දාන්න පුළුවන් රූපයක් පිණිස සංස්කරණය කරනවා, වේදනාවක් පිණිස සංස්කරණය කරනවා, එහෙම එහෙම ওই ಜಾති පහම සංස්කරණයක්. ඒ කියන්නේ සංස්කරණය වුණාට පස්සේ ඒක තමයි මේ සිහි කරලා තියෙන්නේ. ඊළඟට විඥාණය කියනකොට ඒ ඉංග්‍රීසියෙන් තියෙන විශේෂයෙන් දැනගනී කියලා ඒ කොහරි විඥානය කියලා ඒ දැනගැනීමක් කියලා සිහි කළාට සිහි එතන ඇත්තපත්තේ මොකද්ද විඥානන ස්වභාවය දැනගන්න ගතිය දැනගත්තු දෙයට වඩා දැනගන්න ස්වභාවය. ඒකට දෙයක් කරන්න කලින් අන්න එතන තියෙන ඒ මූලික ගතියක් තියෙනවා. ඒ මූලික ගතිය අපිට පේන්නේ නැතුව අපි ඒක රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියලා දෙයක් කරගෙන තියෙනවා. ඉතින් මේ වයිදී උපමා විදිහට ගත්තු දේවල් දැන් රූපය කියන එකේදී ඊළඟට දැන් රූපණය කියන එකටයි රූපයක් කිව්වේ. ඒක මම මතක් කරලා ඔබ මේ අදහස තේරුම් ගන්න රූපණය කියන එකේ ගැන අදහසක් ගන්න අර අපි අර වතුරේ ඉන්න බල්ලගේ උපමාව ගත්තහම බල්ලෙක් වතුරට ඉදිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොට එතන රූපයක් එයාට සිහි වෙලා තියෙනවා. රූපයක්. ඒ කියන්නේ බල්ලෙක්ගේ ශරීරයක් කියන රූපයක් කියන අදහසට ගිහින් තියෙනවා. හැබැයි එතන අපි දන්නවා ඒ වතුරේ බල්ලෙක්ගේ ශරීරයක් කොහෙත්ම හිතන්න බෑ. ඉපදිලාම නෑ. අනුත්පාද ස්වභාවයක්. නෑ එතෙන්දි තේරුම් ගන්න දැන් එයාට රූපයක් උනාට රූපයක් කියන එකක් ඉපදිලාවක් නෑ. මොකක්ද එහෙනම් වෙලා තියෙන්නේ? රූපණ ගතියක්. ඒ කියන්නේ අඩිය කියනවා කියන විශ්වාසක යන්න. ඒකට රූපණයක් කියන එකේ අදහස ගන්න අපි බාරගත්තු රූපයක් කියන එක ලෝකයා බාරගන්න රූපයක් කියන එක අත්‍යවත් නැති ස්වභාවයක්. ඉදිරියවත් නැහැ අනුස්සාද ස්වභාවයක්. එතකොට අපි ඒ රූපය කියලා අපි බාරගත්තට රූපණ ස්වභාවය තමයි රූපයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙයක් වෙලා. දෙයක් කියන එක ඉදිරියවත් නැති ස්වභාවයක්. ඒ උපමාවෙන් මම හිතන්නේ අදහ ගන්න පහසුයි. දැන් වතුරේ ඉන්න බල්ලා කියන එක දෙයක් වෙන්නේ මෝඩකම මතමයි. පොඩේ ඉන්න බල්ලාගේ මෝඩකම මතමයි වතුරේ ඉන්න බල්ලෙක්ගේ ශරීරයක්. එතන රූපේ වෙන්නේ ශරීර රූපෙන්. ඒක බල්ලට අදාළ වතුරේ ඉන්න බල්ලට අදාළ ශරීරයක් කියන එක කවදාවත් එකදුන දෙයක් නෙවෙයි. මොකදිට ස්වභාවයක්. ඒක ඇත්ත සත්‍ය නැත්නම් යථාභූත ස්වභාවය. ඒ අපි තේරුම් ගන්න ඕන අන්න රූපණය කියන එක දකින්න නැතුව රූපයක් බාරගන්න. ඒකට බලන්න ගියම් කෙනෙක් අර පෙර ජීවිත මගේ රූපේ මෙහෙමයි කියලා සිහි කරලා තියෙන්නේ ඔන්නව රූපණයක්. නැත්තම් පෙර මෙහෙම වේදනා තිබුණ කෙනෙක් විදියට ඉඳලා තියෙනවා කියලා මොකද්ද වේදනාවක් කියලා සිහි කරලා තියෙන්නේ වේදනාවක් නෙමෙයි. ඒ උපන අදහස වගේ තේරුම් ගන්න. වේදනාවක් කිව්වහම සුඛද දුකද දුක්ඛම සුඛද කියන දෙයක් කරනවා. ඒ දෙයක් කරන මට්ටමකට කලින් මේ වේදනා ගතියක් හසු කරලා දෙන ස්වභාවයක්. වේදනාවක් ඉපදිලා නැහැ. දැන් රූපයක් ඉපදිලා නැහැ වගේ වේදනාවක් ඉපදිලා නැහැ. වේදනාවක් තියෙනවා කියලා විශ්වාස කරන මට්ටමට අර දේන නිින්දන කියලා එකට කියන්නේ වේදේ. ඒ වගේ දැන් පෙර මෙහෙම සංඥාවක් ඇතුව මම හිතිය කියනවා නම් ඒකේ සංඥාවක් කියන එක ඉපදිලාවක් නැති ස්වභාවයක්. ඒක අවිද්‍යාව මතයි උපද්දව ගන්න. මොකද වෙලා තියෙන්නේ සංඥානන ගතිය. ඒ වගේ සංස්කාරයක් කියන එක සිහි කරද්දී ඒ සංස්කාරයක් නෙවෙයි සංස්කරණ ස්වභාවය. කියන්නේ සංස්කාරය බවට පත් වෙන්න සංස්කාරයක් හදලා දුන්නහම සංස්කාරයේ මුලාවක් ඒ සංස්කරණය වෙන ගැතිය. මේ මුලාවේ මුලාවෙන් බාර ගන්න එක හදලා දෙන ගැතිය වගේ. ඒ සංස්කරණ ගැතිය. ඒ වගේ දැන් අපි විඥාණයෙන් දැනගන්නවනේ විඥාණයකට අහු වුණානේ මොකක් කරන්නේ. අන්නේ හම්බ වුණ දෙය නෙවෙයි. ඒ දෙයක් වෙන්න කලින් මොනවාද දැනගන්න ගතියක් තියෙනවා. ඒ දැනගන්න ගතිය විඥානන ස්වභාවය. මේ වුණා දැන් ওই පහෙන් මේ විදිහට හිතා ගන්න පුළුවන්. දැන් ඒ පෙර ජීවිතයක් කියලා රූපයක් සිහි කළා නම් වේදනාවක් සිහි කරා නම් සංඥාවක් සංකාරයක් විඥානයක් සිහි කරා නම් මේ සිහි කරලා තියෙන්නේ ඒ දෙයක් කියලා සිහි කළාට ඒක දෙයක් නෙවෙයි. කියන්නේ රූපය කියලා දෙයක් නෙවෙයි, වේදනාවක් කියලා දෙයක් නෙවෙයි, සංඥාවක් කියලා දෙයක් නෙවෙයි, සංකාරයක් කියලා දෙයක් නෙවෙයි, විඥානය කියලා සිහිකුත් නෙවෙයි. ඔය පහම නිකන් මේ එහෙම පහක් තියනවා කියලා උපද්දලා දෙන ගතිය කියලා කිව්වොත් නැත්තම් මතු කරලා දෙන ගතිය වගේ අදහසක් තමයි ඔය වචන ටිකේ දැන් මෙතන පෙන්වාම පෙන්වලා දෙන්නේ. එතකොට මේ රූපණ ගතිය දැන් රූපය කියලා පෙන්වම් කරන ගතිය තේරුම් ගන්න තමයි රූපණේ තේරුම් ගන්න කොමකින් රූපණේ වෙයිද කිව්වහම දැන් උදාහරණයක් නේද. එතකොට කොමකින් රූපණේ වෙයිද කිව්වොත් සීතයෙන් රූපණේ වෙනවා, උෂ්ණයෙන් රූපණේ වෙනවා, බඩගින්නෙන් රූපණේ වෙනවා, පිපාසයෙන් රූපණේ වෙනවා, ලේ බොන මැසි මදුරු වංගෙන් රූපණේ වෙනවා, අර ස්පර්ශ වෙන අවු සුලං සර්ප ආදී අන්න ඒව ඒ ස්පර්ශේනුත් රූපණේ වෙනවා. දැන් අන්න අර ඒවයින් රූපණේ වෙනවා. ඒ කොමකින් රූපණේ වෙනවා රූපණය කියන අදහසයි මෙතන අපි මතු කරගන්න. දැන් අපි රූපණය කියන එක නෙවෙයි අපිට අහු වෙලා තියෙන්නේ ඕක කියනකොට රූපයක්. ආ මේ කියන්නේ ශරීර රූපය කියලා. ඒ අදහස තමයි අහන්න ලැබිලා තියෙන්නේ. මේ මැස්ත්‍රි නඳුරු සුලං මේ කුසගින්නෙන් ඒවයින් මේ මොනවා හරි වෙන්නේ ශරීරකනේ කියලා නේ අපිට හිතන්නේ. ඒ ලෝකයට එන අර්ථේ. ඒ අර්ථෙන් එහාට ගිය අර්ථයක් මේ පෙන්වලා දෙන්නේ. උප්පන ස්වභාවය තේරුම් ගන්න කුමකින්ද රුප්පණය වෙන්නේ කියනකොට අපි ශරීරය බාර අරන් හරියන්නේ නැහැ. රුප්පණය කියන්නේ මගේ ශරීරය භෞතික ශරීරය කියලා බාර අරන් හරියන්නේ නැහැ. භෞතික ශරීරයක් මතු කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ රූපමය ශරීරය ඕවනිසා මතු කරලා දෙන ඔය උදාහරණ දෙන්නන්නේ මේ භෞතික ශරීරයක් තියනවා කියලා අපිට සිහි කරලා දෙන්නේ ඔය සිද්ධි වල. ඔය බඩගිනි වෙනකොට ඔන්න බඩ මොනවා හරි කන්න ඕන කියලා සිහි කරලා දෙනවා. ඒත් ඒ එහෙම නැතුව මේ තියෙන ශරීරයකට වෙන දෙයක් නෙවෙයි. ලෝකයා හිතන්නේ තියෙන ශරීරයකටයි ඔහොම. කලින් බඩගිනි තිබුණේ නැහැ දැන් බඩගිනි කියලා. එහෙම නෙමෙයි ඒක ගන්න තියෙන්නේ. ඒ දැනීම මත ශරීරයක් තියනවා කියලා අපිට ඔන්න ශරීරයක් පනව ගන්න හේතු වෙනවා. අර බල්ලට වතුරේ බල්ලෙක් පනව ගන්න හේතු වෙනවා අපි. ඔන්න අතනින් මේ රූපණ අදහස තේරුම් ගන්නවා. එතකොට දැන් තමන්ගේ ශරීරය ගැන යම් කිසි මොහොතක සිහි වෙනවා නම් රූපණේ කියන්නේ එතෙන්දී අපිට හිතෙන්නේ මේ තියෙන ශරීරෙට මොකක් හරි වුණ හින්දා ඔන මගේ ශරීරේ තියෙන මදුරු එක ඇවිල්ලා කාපු හින්දායි මට දැන් මේ කියන තැන ලෝකයට පේන්නේ. එනවාට ඔතන හොඳට බැලුවොත් ඉස්සෙල්ලා දැනෙන්නේ මොකද්ද? යම් කිසි වේදනාගතියක්. ඒ වේදනාගතිය අනුව හිතන්න යනකොට නේද මෙන්න අප මදුරුවෙක් කනවා කියලා හිත දැනගන්න. ඒ වේදනා ස්වභාවය දැන්නහම ඒක ගැන කල්පනා කරන්න යනකොට තමයි අත කියන රූපයෙන් මදුරුවා කියන රූපයෙන් දැන් බලන්න ඒ අත තිබිලවත් මදුරුවා තිබිලවත් නෙමෙයි වේදනාව නිසා රූපණයක් වෙන්නේ. දැන් ඒ රූප ටික රූපණේ වෙනවා. අනේ මේ අදහසින් බැලුවොත් බලන්න මේ කුසගින්නේ රුප්පණය වෙනවා, පිපාසාවෙන් රුප්පණය වෙනවා, මැසි මදුරුවන්ගෙන් රුප්පණය වෙනවා. ඒ අපිට සිහි කරලා දෙනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා සිහි කරලා දෙනවා. ඒක හරියට අර දැන් වතුරේ බල්ලා වතුරට තිබෙනවා වගේ ක්‍රියාවලියක්. වතුර දිහා බැලුවේ නැත්නම් ඒක උපදින්නේ නැහැ. ඒක ඒක එක එක තැන් වලට ගන්න පුළුවන්. ඒකට මේ ශරීරය කියන එක දැන් ඔන්න ඔළුවේ එක කොමක් තියෙනකොට සමන්ගේ ඔළුව කියන එක රූපණය කරලා දෙන්න. එතකන් අපිට කිසිම අදහසක් නැහැ මේ ඔළුවක් තියනවාද කියලා. ඔළුවක් තියනවා කියලා හිතාගත්තත් ඔළුවක් නෙමෙයි, ඒක රූපණයක් තමයි. ඒ මට්ටමට තීරුම් ගන්න මෙන්න මේ රූප වෙන අර්ථය. අපිට යම් කිසි රූපයක් මේ ලෝකේ හම්බ වෙලා තියෙනවා නම් මෙතෙක් කල අතීත රූපයක් වෙන්න පුළුවන්. දැන් ඒක තමයි මෙතන බුදුරජාණන් වහන්සේ අර පටන් ගන්නකොට උදාහරණ ගන්න. අතීතේ මම මෙහෙම හිටියා කියලා සිහි කරා නම් ඔය රූපයක් සිහි කරලා තියෙන්නේ ලෝකයාට රූපයක්. ඊළඟට බුදුහන්සේ වෙන්න නම් ඔය රූපය කියලා කිව්වෙ මොකටද? රූපණයකට. එන්නත් අතීත වේදනාවක් මට මෙහෙම තිබුණා කියලා සිහි කළා නම් ලෝකයාට ඒක වේදනාවක්. ඒ බුදුහාමුදුරුවෝ කියනවා ඒ විඳින විඳන ගතිය වේදනාව නෙවෙයි. ඒ වගේ සංඥාවක් සිහි කරා නම් ඒ සංඥාන ගතිය. සංඥාවක් නෙවෙයි. ලෝකයා හිතන සංඥාව මුලාවක්. ඒ වගේ ඊජාති පහටම ගන්න. රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානෙ කියන පහම ඒ මුලා වුණ ස්වභාවය ලෝකයට හම්බ වෙන ස්වභාවය. ඒ ලෝකයට හම්බ වෙන ස්වභාවයට තමයි අපි ලෝකය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ ඔන්නෝක. ඒක තමයි මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඕක තමයි දුක. එහෙම නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. ඒ දුක්ඛාරය සත්‍ය මේක බුදුදහම ඇහුම් නැත්නම් ඕක දුකයි කියලා මේ දකින්න තියා හිතා ගන්නවා. කියන්නේ අන්න දැන් පෙර මං හිතියේ මෙහෙමයි කියලා ලොකු ඥානයක් නේ අමාරුවෙන් භාවනා කරලා කරලා ලබා ගන්න පෙර ආත්ම බලන්න. එතකොට ඔය දැකීම දුකයි කියලා තේරුම් ගන්න කොච්චරනම් ඥානයක් එන්න ඕනද? කොහොම භාවනා කරලා කරලා උත්සාහ කරලා ඥානයක් ලබාගෙන පෙර ජීවිතේ වැළුවට පස්සේ ඔය බලපු එකක් දුක කියන එකක් කවුරු හරි කිව්වොත් එයාටත් බනින සයිස්තයන්නේ තියෙන්නේ. ඉතින් ඒකයි මේක මේ බුදුදහම ඇහෙන්නම ඕන කියන්නේ. ඈ පරතෝ ගෝසේ නැත්නම් කල්යාණ මිත්‍ර සේවනේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇහුණක් තමයි ඔය සිහි කරලා තියෙන්නේ. රූපයක්. රූපයක් කියන්නේ රූපනේ. එහෙනම් නැත්නම් සිහි කරලා තියෙන්නේ වේදනාවක්. වේදනාවක් කියන්නේ ආපහු විඳින නැති වේදනාව නෙවෙයි. අපි බාරගත්තු එක මුලාවක්. ඒ කියන්නේ අපිට තිබුණ එක නෙමෙයි දැන් වේදනාවක් කියලා බාරගත්තු එක මුලාවයි කියලා දැකෙන්නේ. මේකේ මුලා ගැති දෙකක් තියෙනවා. අපිටදි මම හිකියසි දැනෙයි එක ගැනයි මේ කියන්නේ කියලා. දැන් ඊට වඩා ගැඹුරු දැන් මේ කියන්නේ. මොකද අතීත ගැන සිහි කලේ දැන්නේ. දැන් සිහි කරනකොට සිහියට අතීතේ මොනවද? ওই જાති පහ හෝ ඒ වයින් එක. ඒත් මේ අතීත කතාව නෙමෙයි. මේ මොහොතේ අරමුණු නැංග. ඒත් ඒ අරමුණු වීම අතීතනේ එක නෙවි. ඒ කියන්නේ මේ අතීතයට දාලා හිතන එකට කලින් රූපයක් කියලා මේ මොහොතේ ඒ කියන්නේ පච්චුප්පන්නස්ස රූපේස කියන එක ඒකත් දුරුව. ඒ කියන්නේ දැන් ඔය රූපයක් කියන ස්වභාවය පච්චුප්පන්න වෙන එක. ඒතරහි පච්චුප්පන්න රූපේස මේ දැන් මේ රූපය අපිව කාදමන. මේ දැන් වේදනාව කාදමන. සංඥාව කාදමන. සංකාර කාදමන. විඥාන කාදමන. ඒයි කාදමන. අපිව රවට්ටනවා මුලා කරන රූපයක් කියන එකෙන් මුලා කරනවා. රූපයන්නේ රූපණ ස්වභාවය. වේදනාවක් නෙමෙයි. මේ විඳන ස්වභාවය. සංඥානන ස්වභාවය, සංස්කරණ ස්වභාවය, විඥානන ස්වභාවය. ඒවා අපි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කරලා බාර ගන්නවා. මේ දැන් ඔහොම බාර ගන්න එක නිසයි අතීතේ මම මෙහෙම හිටියා කියන එක තියෙනවා. දැන් ඒක හිතන්න පැහැදිලි නැත්නම් දැන් අර බල්ලා වතුරට තිබෙනකොට එයාට ඉස්සෙල්ලා අදහස එන්න ඕන දැන් බල්ලෙක්ව තේන. දැන් බල්ලෙක්ව තේනවා ඒ පේන මොහොතේදී ඉන්න බල්ලෙක් තේින්නේ කියන තැනට යන්න ඕන ඒ රූපයක් කියන එකට ගන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ පච්චුප්පන්න වුණ රූපේ එයාව කාදමලා ඉවරයි. ඒකමයි දුක කියලා නේද මේ බුදුහාඳුරු පෙන්නලා දෙන්නේ. දුක්ඛාර සත්‍ය කියලා. සංකීර්තේන පංච උපාදාන සංඝා දුක්ඛා කියන ටික ඔතන තියෙනවා. ඔබ තේරුම් ගන්න පුළුවන්. ඒකට බල්ලට කවදාවත් තේරුම් ගන්න බැරි උපණයක් කියලා. එයාට රූපයක් නැහැ. අපේ මට්ටමට අපි දන්නවා ඒක රූපයක්. දැන් අපට ශරීරයක් හම්බ වෙනකොට අපිට හිතෙන්නේ තියෙන ශරීරයක්ම හම්බ වෙනවා කියලා. දැන් යාළුවෙක් දකින්නකොට නැත්නම් බෙදර ඉන්න කවුරු හරි දකින්නකොට රූපයක්ම හම්බ වුණා කියන තැනනේ අපිට තේින්නේ මේ පච්චුප්පන්න වුණ මේ දුප්පණයක් දුප්පණ ස්වභාවය තමයි රූපයක් කරලා ආරම්භ කියන්නේ. මේ මොහොතේම කාදන දුකටපත් කළා ලෝකෙට අහු වුණා. ඒකට තමයි අර සත්වයා මායයා දුක ලෝකය කියන තැනට යන්නේ. එතකොට ඒ ඔන්න ඔතන මේ රූපණ ගතිය දැක්කනම් ඔන්න දුක සකස් වුණා කියන නුවණ එනවා. සකස් උනේ කොහමද? මෝඩකම. ඒක දුකට හේතුව නැත්නම් සමුදය පේනවා මේ අවිද්‍යාවම. ඇත්ත නොදන්නවා. මේ අවිද්‍යාව යෙදුම් නැත්නම් එහෙම. දැන් අපිට නම් වතුරේ බල්ලෙක් සකස් වෙන්නේ නැහැ වගේ. අපේ අවිද්‍යාව යෙදුම් නැත්නම් අපිට මේ ශරීර රූපයක්වත් සකස් වෙන්න බෑ. අපි දන්නේ එකම රූපයක්වත් සකස් වෙන්න බෑ. මේ ලෝකේ මොනවාම හරි රූප ස්වභාවයක් අපි දැනගෙන තියෙනවා නම් අන්න ඒක සකස් වෙන්න බෑ. මේ අවිද්‍යාව මතමයි සකස් වෙන්නේ. එහෙනම් මේ රූපයේ බාහිර ගැනීමම සතුටින් පිළිගැනීමම රූපය ඇත්තයි කියලා පිළිගැනීමම දුක නේද? මෙතනයි වෙන්නේ සතුටින් පිළිගැනීම කියන එක. ඔබට ඒ රූපය සතුටින් පිළිගන්න ගතියක් තියෙනවා නෝකයි දුක. ඒ ගතිය තමයි තණ්හාව කියන්නේ. ඒ තණ්හාව තියෙන හැන්ද. එහෙනම් ඒක ඇත්තයි කියලා බාර ගන්න තාක්කල් දුක. ඒ බාර ගැනීමට කියන තණ්හාව කියලා. මොකද ඒකේ සතුටින්. ඒක අපි මුලට යන්න ඕන තණ්හාව ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහෙද? චක්කුම් වික්කවේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. චක්කුම් කියන ලෝකෙ. අන්න එතනයි. එතනම මේ තණ්හාව ඉපදෙනවා නම් උපදින්නේ අත. මොකද ඔතන මේක ඇත්ත කියලා බාර ගැනීම මේක තමයි ඒ සතුටින් පිළිගැනීම වෙන්නේ. ඒකේ බැස ගැනීම වෙන්නේ. ඒක අභිනන්දනය කියන්නේ. අභිනන්දති අභියදති අජ්ජසය චitte. ඒ ඕකමයි මේ තණ්හාව. ඒ කියන්නේ මේ චක්කු කියන ස්වභාවේ ඇත්ත ඇති හැටි නොදකීම. ඔබ දාන්න පුළුවන් මේ ලෝකේ ඕනම රූපයකට. තිස්සේ තලේම රූපයක් තියනා නම් ඒ ඕනම රූපයකට අදාළ ධර්මතාවය ඒකයි. ඒතර ඒක ඇත්ත කියලා හිතන ගතියමයි තණ්හාව. සතුටින් බාර ගන්න ගතිය. ඒ ලෝකේ හදලා දෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. මේ පෙන්눔 කරන ගතිය. මොනවාය? අවිද්‍යාවෙන් කරන ගති ටික තමයි තව විදිහකට අපි දැන් රූපණ කියලා එහෙම කියන්නේ. ඒ දැන් වචන පහේම තියෙනවා නේද රූපෙට රූපණ කියන එක ලේසියෙන් ගා තේරුම් ගන්න. ඒ අවිද්‍යා මට්ටම තමයි රූපණ මට්ටම කියන්නේ. ඒක ඇත්ත කියලා බාර ගැනීමයි තණ්හාව. ඒ කියන්නේ අවිද්‍යාවෙන් ඔය දැන් අපි මැජික් කාර්යයේ උපමාව එහෙම ගන්න මායාවෙන් තියනා වගේ පෙන්න නැහැ. දැන් මිරිඟු ස්වභාවය පෙන්න පුළුවන්. ඒකට මිරිඟු ස්වභාවය කියන්නේ වතුර වගේ පෙන්නන ගතියනේ. ඒක ඇත්ත කියලා පිළිගන්නාම වතුර කියලා පිළිගන්න ගතිය. එතකොට තණ්හාව යෙදිලා සතුටින් ඒ රූපේ දැස්ත ගන්නවා. එන තණ්හාව, ඒ තණ්හාව උපදින්නේ ඔතන. ඒ තණ්හාව නැති කරනවා නම් නැති කරන්න තියෙන්නේ ඔතන නේද? එතන නිමිසමාන නෙවිසද? එත උපජ්ජමාන උපජ්ජති තණ්හාව උපදින්නේ ඔතනමයි. තණ්හාව නැති වෙනවා නම් නැති වෙන්නේ ඔතනමයි. ඒකට නැති වෙනවා කියන එක අර අවිද්‍යාව දැකීම තුළ, ඒ කියන්නේ නිරෝධ ධර්මයක් ඒක. තණ්හාව කියන්නේ. ඉතින් මම මෙතන මේ තව පොඩ්ඩක් ගෙනාවේ අර දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මට්ටමේදී අවිද්‍යා තණ්හා යෙදිලා දුක සකස් වෙලා කියලා පෙන්වන්නේ. මෙතන දැන් අපි අර බලන්න ඕන පැන නෙවෙයි බලන්නේ, අපි රූපය ගැන හොයනවා තණ්හාව දුරු කරන්න. රූපය ගැන හොයනවා අවිද්‍යාව දුරු කරන්න. ඒ දෙක දුරු වෙන්නේ නැහැ අපි දන්න රූපය ගැන හෙව්වට. ඒ කියන්නේ දැන් බල්ලා වතුරේ බල්ලා ගැන පරීක්ෂණ පවත්වන. ඒ පරීක්ෂණේ පවත්වන සාක්කල් එයාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ලෝකෙට අයිති. විමුක්තියක් ලැබෙන්නේ ඉදහස් වීමක් ලැබෙන්නේ, හැබැයි මේ නිවනක් ලැබෙන්නේ ලෝකෙන් එතර වීමක් ලැබෙන්නේ නැහැ. ලෝකයට අයිති නිදහස් වීමක් විතරයි යාට ලබන්න පුළුවන්. ලෝකෙන් එතර වීමකට යන්න බෑ. එතකොට ওই විමුක්තිය හොයන අය බුදුදහම ඇහිලා නැති අය සමහර විට බුදුදහම කියලා හිතාගෙන කරන්නේ මොනවයිද? මෙතන තේරුම් ගත්තේ නැත්නම් අර ලෝකෝත්තර දර්ශනෙට වැටෙන්නේ නැහැ. හිතේ දිනුවක් ලබනවා. රාග ද්වේෂ දුරු කරන්න යටපත් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි තින් අර යන්න පුළුවන් උත්තරේදී මේ අර අෂ්ට සමාපatti එහෙම නැත්නම් චේතෝ විමුක්ති පැත්ත. මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා වලින් චේතෝ විමුක්ති හතරකට එන්න පුළුවන්. ඒ මට්ටමට යන්න පුළුවන් මේක. මේ 31 තලෙන් එතර වීමේ මාර්ගයට නම් වැටෙන්නේ නැහැ. ඒත් අන්න ඒ වගේ අදහසක් මෙතන තියෙනවා. ඒක ගැන ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. පෙරවන් සරණයි. ප්‍රශ්න තියෙනවා නම්.
පෙරවන් සරණයි කොග්ගලගේ මහත්තයා, මේ පංච උපාදානස්කන්ධය ස්කන්ධේ එකක් ලෙස ඊට පස්සේ ස්කන්ධ පහ වෙන වෙනම වස්තුයිනුත් ප්‍රකට වෙන එකකට උදාහරණයක් දෙන්න පුළුවන්ද ප්‍රායෝගිකව?
එතන මේ ඔක ගොඩාක් මම හිතන කතා කරලා තියෙන දෙයක්. දැන් අපි ස්කන්ධ කිව්වත් උපාදාන ස්කන්ධ කිව්වත් අපේ මට්ටමට එකමයි. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයට තියෙන කැනත් තමයි උපාදානෙන්නේ. නැතුව අර මහා පුන්නම් සූත්‍රෙදි පෙන්නවනේ පංච උපාදානස්කන්ධයට යන චන්ද්‍රාගයක් ඇද්ද ඒකයි උපාදානෙ. නැතුව කොහෙවත් කියන්නේ මේ ස්කන්ධවලට කැමැත්තක් හින්දා උපාදානය කියලා.
ඒක මේ කොග්ගලගේ මහත්තයා මම අදහස් කළේ දැන් මේක සූත්‍රයේ මුලම තියෙනවනේ එක්ක පංච උපාදානස්කන්ධය, එහෙම නැත්නම් ඒයින් එක ස්කන්ධයක් අඳුනනවා නම් මේ අර පෙර කඳ පිළිබඳ දැනගන්න එයින් එක ස්කන්ධයකින් උත් පුළුවන් කියලා. එතකොට ඒකයි මම ඒකින් අදහස් කළේ ඒ ප්‍රකට වෙන තැන එව්වගේ නිකන් තනි තනි ස්කන්ධ.
හරි හරි. එතකොට ඒ ස්කන්ධ උපාදාන ස්කන්ධ වෙනසක් නෙයි. ඔය පහ හෝ ඔය පහෙන් එකක් හෝ
කියන
එක. එහෙමයි. දැන් රූපය ඕ නැත්තම් යාති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. පහම වෙන්න පුළුවන් රූපය විතරක් වෙන්නත් පුළුවන් සිහි කරන. එතකොට මේ පෙර ජීවිතය කියලා සිහි කරලා තියෙන්නේ ඔය යාති පහම වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් රූපය විතරක් සිහි කරලා වෙන්නත් පුළුවන්. වේදනාව විතරක් සිහි කරලා වෙන්නත් පුළුවන්. තේරුණා? එදනේ ඔව්. ඒ කියන්නේ පෙර මම මෙහෙම හිටියා කියලා සිහි වෙලා තියෙන්නේ එක්ක වේදනාවක් විතරක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ හඳුන ගැනීමක් විතරක් වෙන්න පුළුවන්. සංස්කාරයක් විතරක් වෙන්න පුළුවන්. විඥානයක් විතරක් වෙන්නත් පුළුවන්. ලිහෙන්න කොට අර මම එකතු වෙලා සිහි වුණා වෙන්න පුළුවන් කියන අදහසයි.
හැබැයි ඒ සිහින්නේ පංච උපාදානස්කන්ධයකින්මයි නේද?
නැහැ, ඒ ප්‍රකට උනේ එකක් වෙන්න පුළුවන්. නැත්තම් අහම වෙන්න පුළුවන්.
ඔව්.
ඒ වෙනකොට
මට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන් දෙක පොග්ගලගේ මාතේ.
දැන් නිකන් අපි ඉතින් මතක් කරගන්න එකක් බලන්නකෝ ඕනම දෙයක්. දැන් ඔබතුමාට ලංකාවේ මොකක් හරි අපි හිතපු ආරණ්‍ය හරි මතක් කරගන්න පුළුවන් නම්.
ඔව් ඒක මතක්ුණා කියමුකෝ.
ඔව්. ඔව්. එතකොට ඒ ප්‍රකට වෙන්නේ එතන තියෙන රූපයක් වෙන්න පුළුවන්. ඈ?
ඔව්.
අනේ දැන් ඒ අර තිබුණා කෝම් ගහක්. ඕක සිහි වෙන්න පුළුවන් රූප. ඈ නැත්නම් ගෝදීන් වා. රූපයක් මතක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ හරියට අදාළ ඒ බින්ද වේදනාවක් සිහි වෙන්න පුළුවන්. ආ මෙතෙන්දි මම බැනුම් ඇහුවා නේද? ඔව් එතකොට ප්‍රකට වෙන්නේ වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර කන බොන වෙලාවේ දාන ගන්න වෙලාවේ යන්නේ රසක් සිහි වෙන්න පුළුවන්. ඈ ඒ වගේ ප්‍රකට වෙන එක ඔය පහෙන් එකක් වෙන්න පුළුවන්. මෙතෙන්දි මම මෙහෙම හිතුවා මෙහෙම දැනගත්තා කියලා සිහි වෙන්න පුළුවන්.
ඔව් හරි හරි.
ප්‍රකටයි. ඔව් ඒ පහෙන් එකක් ප්‍රකට වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට එහෙම වෙන් කරලා නෙමෙයි. ඒ යාති පහ එකතු වෙලා සිහි වෙන්නත් පුළුවන්. ඔව්. ඒ කොහොම සිහි කළත් ඊළඟට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය සිහි කළා නම් සිහි කරලා තියෙන්නේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්.
ඔව්.
හැබැයි ඊට පස්සේ තමයි ධර්මතාවය. ඔය රූපයක් කියලා සිහි කරලා තියෙන්නේ මොකද්ද? රූපයක් නෙමෙයි රූපණ.
රූපණ.
ඒ යථාභූත ස්වභාවය රූපණේ. ඒ කියන්නේ දැන් අර උපමාවෙන්ම හිතන්න එතකොට මේක පැහැදිලි වෙනවා. අර බල්ලගේ උපමාවයි දැන් බල්ලා බල්ලෙක් කියලා සිහි කරනකොට උට ප්‍රකට උනේ රූපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරි සැරයි මූ හපා කන්න එනවා කියලා වේදනාව පැත්තෙන් එන්න පුළුවන්. අනේ ඒ වගේ ඒ මොන පැත්තෙන් ආවත් දැන් සිහි කරලා තියෙන්නේ දැන් රූපය කියලා බල්ලගේ ශරීරය කියලා ඔය සිහි කරානම් තේ කරලා තියෙන්නේ රූපයක් නෙවෙයි රූපණ ස්වභාවයක් කියන එක එතන තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපට කවදත් රූපයක් හම්බ වෙන්නේ
නැහැ.
අවිද්‍යාව මතමයි රූපයක් ලැබෙන්නේ. ඒ නොදන්න කම මතමයි. දැන් රූපණ ස්වභාවය තමයි අපි රූපයක් කියලා අරව කියලා නිමිති ඉතුරු කරගන්නවා කියන්නේ. ඔව්. ඒකට මේ රූපණ ගතිය ඒ යටි පහේම නැහෙන මූලික ස්වභාවයක් තියෙන අපිබාරගත්තු ගතිය නෙමෙයි. අපිබාරගෙන ඔබට අයිති දෙයක් කරලා නැන්නේ දැන් වේදනාව කියනකොට සුඛද දුකද අදුක්කම සුඛද ඔය තුنين එකකට දාලමනේ අපි වේදනාව බාරගන්න. අන්න ඒකට වැටෙන්න කලින් ඔය තුන නිකන් මතු කරලා දෙන ගතිය. ඒක තමයි වින්දන ගතිය කියන්නේ. වේදේති ඒ විදිහේ තීටි කියන එක සුඛ කියලා දාන්න බෑ. දෙයක් කරන්න බෑ. දුක්ඛ කියලා දෙයක් කරන්න බෑ. ඒ දෙයක් කරන්න කලින් ඒකේ අර විඳින ස්වභාවයක් තියෙනවනේ.
එහෙනම්
ඒ මූලික ගතිය. ඒ මූලික ගතිය කියන්නේ දේ නෙවෙයි. දෙයක් කරපු ගමන් ලෝකෙ හැදෙනවා, දුක හැදෙනවා. අපි ලෝකයේ ඉන්නේ එතන. අපි දකින්න ඕන එතනින් එහාට ගිය දෙයක් කියලා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ලෝකය රූපය කියලා ව්‍යවහාර කරන රූපං කිවිච්චති. ඒ ව්‍යවහාර කරලා තියෙන්නේ මොකටද? රූපණයකට. රූපදීටි. රූපදීටි කෝවික රස්මා රූපාන්ති උච්චති. ඒ කවදාවත් රූපයක් හම්බ වෙන්නේ නැහැ. විද්‍යාව මතමයි සම්පූර්ණ නම් හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔකන් විදිහට කිව්වොත් නිරෝධ ධර්මයක්මයි අපි අවිද්‍යාව මත නැත්නම් මුලාව මත උපද්දගෙන
තියෙනවා.
ඒක මේ අපි දන්න තා ඕනම රූපයකට පොදු ධර්මයක්. තමන්ගේ කය ඇතුළුව මේ ලෝකේ කරන්නේ 31 තලේම හැදුවේ හොඟක්. ඒත් ඔන්නෝක තේරුම් ගත්තොත් තේනවා නේද මේ 31 තලෙන් එතර වෙන ධර්මතාවයක් මේක කියලා. අපි ඕක දැන් හැදුව තමයි මේ රූපය හැදුනේ මෙහෙමයි මෙහෙමයි වතරමාන ධාතුයි අරවයි මේවයි එක්කෙන් ක්වොන්ටම් කියයි එනර්ජි කියයි ඒකත්ෙන් කිව්වොත් එහෙම නැත්නම් මේ සතර මහා භූතය කියයි සුද්දාස්තකේ කියයි අටවිසි රූප කියයි ඔක්කොම රූපයක් බාරගත්තට පස්සේ හිතන්න පුළුවන් ඉතින් දැන් මොනවාම රූපයක් කිව්වෙ මොකටද රූපණ නැත් ඒකට ඔන්න ඔතනින් පේන්නේ නැද්ද මේක මේ ලෝකෙන් එතර වෙන ධර්මතාවයක් මේ මේ පටන් ගන්න
කියන්නේ
මේ දකින්න පටන් ගන්න තැන අයියේ නේ දර්ශනයක් ඇති කර ගන්න
තියෙනවා.
ඔයක ක්‍රියා සමහරු දැන් ඔක ක්‍රියාවක් කියනවා. ඊළඟට සමහරු ධර්මතාවයක් කියනවා. ඉතින් මේ වචනේ මාරු කිරීම නෙමෙයි මෙතන ඉන්නවා. දැන් අපි ක්‍රියාව කියලා ඊළඟට රූපයක් හදාගන්නවා. ධර්මතාවය කියලා රූපයක් හදාගන්නවා. නැත්නම් අර විද්‍යාඥයෝ කියලා එනර්ජි එකක් කියලා දෙයක් හදාගන්නවා. ඒ මොකක් හරි දැම්මත් ආයේ ලෝකෙට අහුවෙලා එහෙම කිසිම ස්වභාවයක් දාන්න බැරි කමමයි මෙතන අවිද්‍යාව මතමයි ඔබ කියන එක තමයි ඊළඟට දකින්නේ. දැන් අපි අර බල්ලගේ උපමාව කිව්වහම මුලින් කියන්නේ හරි ඉතින් මෙතන මේ මොකද්ද ඉන්නේ කියලා තියනවනේ. හා ප්‍රතිබිම්බේ තියනවනේ ප්‍රතිබිම්බ බව නදන්න තමයි බල්ලා හැදුවේ කියලා ප්‍රතිබිම්බය අල්ලගන්න. ඊළඟට ඒක තමයි ස්වභාව ධර්මී හරි මොකක් හරි කියන ධර්මතාවය. මොහොම යනවා මොකක්ම හරි දාගන්නවා. එතන මේ කියන්නේ මොකක්ම හරි ස්වභාවයක් පනවන්න බැහැ. ඒක අවිද්‍යාව මතමයි පෙන්නුම් කරන්නේ කියන මට්ටමට යනවා. අවිද්‍යාව නැත්නම් මොකක්ද බෑ ඔය එකක්වත් අදාළ නැහැ. කියන තත්ත්වය. يعني නිරෝධේ ඥානය කියන එක. يعني දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං තුනම ඔතන යෙදෙනවා. ওই දර්ශනය આવොත් මග්ගේ ඥානං එතනම තියෙනවා. ඒක තමයි ඔබ සම්මාදිට්ඨිය ඇති කරගන්න තැනක් මේ පෙන්නන්නේ. ඒකයි ඔන්නමයේ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් පහ මේ කජිනිය සූත්‍රයේ විස්තර කළාට පස්සේයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ. මේ ඊට පස්සේ කියන්නේ ශ්‍රුතවත්තාර ශ්‍රවකයෙක් ගැන. මොකද එතෙන්ට එනකන් ඒ ශ්‍රුතේ ලැබිලා නැහැ. දැන් මෙන්න මේක දන්න ශ්‍රුතවත්තාර ශ්‍රවකයා ඊළඟට මේවා ගැන මෙන්න මෙහෙම මෙනෙහි කරනවා කියලා. ඊළඟ කැලේට එන්නේ. නේද? අතීතේ මාව රූපකින් කාදැම්මනම් ඒ කාදමලා තියෙන්නේ මෙන්න මේ වර්තමානයේ මේ විදිහට මේ මුලාව නිසා නේද? අනාගතේ රූපයෙන් කාදමනවා නම් ඒක ආදමන්නේ නැත්නම් වර්තමානයේ වෙන වෙනම මේ රූපේ ඇත්ත දකින්න ඇති හින්දානේ. එහෙනම් මොකද කරන්න ඕන? මේ පච්චුප්පන්න රූපේ විරාගයේ පිණිස, නිබිදාව පිණිස, කලකිරීම පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස අන්න යා පිළිපන්නා වෙන. පටිපන්නෝ හොති. පච්චුප්පන්නස්ස රූපේ. නේද? දැන් ඔය දර්ශනේ ආපු කෙනා තමයි ඒ නිබිදාව කලකිරෙන්නේ රූපයෙන්. ඔය දර්ශනේ ආපු කෙනා තමයි නොයලෙන්නේ. ඔය දර්ශනේ ආපු කෙනා තමයි ඒ නිරෝධ මාර්ගයට පිළිපන්නාගෙන. මෙච්චර කල් ඇසුරු වුණා නිශ්චිතව හිටියා ඔය රූපේ. අනිශ්චිතෝච වෙන්න නම් මේ රූපේ ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දකින්නවා කියන්නේ රූපේ නෙමෙයි දැන් රූපනේ ඇත්ත දකින්නයි ඕනෙන්නේ. ඒ එතෙන්ට තමයි මේ මාර්ගයට පිළිපන්නා වෙනවා කියන්නේ. මේකත් මේ සූත්‍රෙන්න මම හිතන්නේ පැහැදිලි වෙනවා.
කොග්ගලගේ මත තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සුතවාටි ශ්‍රාවකෝ කියනකොට සම්මාදිට්ඨියට පත් වෙලා නැහැ නේද?
මෙහෙමයි. එතන මෙන්න මේ වගේ ගන්න පුළුවන් අපි දැන් ඕක අර ඊයේ එකක් හදනවට වඩා සුතවා අරිය ශ්‍රාවකෝ කියනකොට සද්ධර්ම ශ්‍රවණයේ උනා කියලා ගන්න පුළුවන්.
එහෙමයි.
ඒකට සද්ධර්ම ශ්‍රවණේ බුදු කෙනෙක් මෙහෙම කියලා කියනවා කියන තැනට ඇවිල්ලා. අපි ඒක දැකලා නෙවෙයි. චරකල් දැනගත්ත එකට වඩා වෙනස් දෙයක් මේ බුදුරජාණන් වහන්සේ දෙන්නා. අපි මෙච්චර කල් රූපේ කියලා දෙයක් දැක්කා, දැන් එහෙම නෙවෙයි කියලා එකක් බුදු කෙනෙක් පෙන්වලා දෙනවා. ඔන්න දැන් සුතවා ආර්ය ශ්‍රාවකෝ. එතකොට ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණිය වුණා.
එහෙම
තියෙනවා මන් නොදන්න එකක් නේ. දැන් මේක ගැන හොයන්න
ඕනනේ.
එහෙම. මේ මොකද්ද කියලා අන්නේ හොයන ගතිය තමයි ඊළඟට යෝනිසෝ මනසිකාරයෙන්. එහෙම.
ඒකයි
ධර්ම ශ්‍රවණිය මතමයි යෝනිසෝ මනසිකාරය. එතකොට දැන් එයාට තමයි ඊළඟට ඉති ප්‍රතිසංකික්කති නැසේ මෙනෙහි කරනවා කියන කැලේ තෙන්නේ. සුතවාරිය ශ්‍රාවකයා. දැන් මේක ඇහුණ කෙනා ඊළඟට මෙන්න මෙහෙම මෙනෙහි කරන රූපය ගැන. හරි? එකෙනම් මෙහි කරන එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙන්නේ. ඒක මේ මේ සුත්‍රේ හරි පැහැදිලි ඒක බලාගෙන යනකොට.
ඔව් මම ඒ ප්‍රශ්නේ අහන්නේ හේතුව මේ කොග්ගලගේ මහත්ය මොකද දැන් ඕක පටන් ගන්න සුතු ආර්ය ශාවකෝ ඊට පස්සේ මැදට යනකොට සුතුවා කැලලක් නෑ ආර්ය ශාවකෝ වෙනවා ඊට පස්සේ අග කැලලට ආය සුතුවා ආර්ය ශාවකෝ වෙනවා. ඒක නිකන් මොකක් හරි හේතුවක් ඉඳලා දාලාද කියන සැකීමක් ආවා ඒකයි. ඒ කියන්නේ කොග්ගලගේ මහත්තයා අර මේ අපචිනාති නො ආචිනාති ඒ කැලේ පටන් ගන්නකොට තියෙන්නේ ආර්ය ශාවකය සුතුවා කැලලක් නෑ ඊට පස්සේ අග කැලේදී ආය සුතුවා ආර්ය ශාවකෝ වෙනවා.
අත් කැලේකින් අපිට මොකද දැන් එතන අර රැස් කරන්නේ නැහැ විසිරෝනවා නේද?
ඔව් එහෙම. ඔව්
රැස් කරන්නේ අතහරිනවා. ඔව් ඒ කැල වෙන්නේ මොකද අරිය සාවකෝ කියලාද කියන්නේ
බලමු. ඔව් දැන් අයං උච්චති වික්කවේ අරිය සාවකෝ කියලා තමයි ඒ කැල පටන් ගන්න. අර අපචිනාතිනෝ ආචිනාති ඒ කැල තියෙන තේජේ ඊට පස්සේ මේ අග කැලේදී ඒවම් පස්සම් වික්‍රේ සුතුආර්ය ශාවකෝ කියලා අර රූපස්මි අර ඒ කැලට ඒ කියන්නේ හැරිතරේ වෙනස් කරලා තියෙනවා. ඒක මොකක් හරි හේතුවක් ඉඳලා වෙනස් කළද කියලා සැකීමට ආවා. අන්න එතන සුතුආර්ය ශාවකෝ
එතන මම මේ සූත්‍රෙන් ගන්නම්. ඔතන එන්නේ දැන් ඔන්න මේ අහංකෝ ඒතරහි විඥානේන කජ්ජාන් මේ විදියට විඥාණයෙන් කා දමනවා. අතීතෙත් මේ විදියට කා දමනවා, අනාගතෙත් කා දමනවා. මේ පච්චුප්පන්න බව ඔහම දැකලා අර පච්චුප්පන්න විඥා පච්චුප්පන්නස්ස විඥානස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති වෙනවා එහෙම මෙනෙහි කරන කෙනා.
එහෙම
විජාති එහෙම කෙනා. ඊට පස්සේ තමයි මේ දැන් ඔබතුමා කියන කැලලට එන්නේ. ඊට පස්සේ අහනවා සංකින් මඤ්ඤත දික්කවේ රූපං නිච්ඡං වා නිච්ඡං වාති. ඔය විදිහට ඒ ප්‍රශ්න ටික අහගෙන යනවා. ඒක අහගෙන ගියාම එතකොට ඔන්න ඔය විදිහට ඒව මේකන් යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං වෙනවා. හරි. නෑ රූපේ ත්‍රිසංග දැකලා අර මෙනෙහි කිරීම තුල ඊට පස්සේ තමයි කියන්නේ අයං උච්චති වික්කවේ අරිය ශ්‍රාවකෝ අපචිනාති නො ආචරයි. ඒක මෙන්න මේ විදිහටයි භික්ෂුනි අරිය ශ්‍රාවකය රැස් කරන්නේ නැතුව විසිරුවන්.
ඔව්.
එතකොට මේ අරිය ශ්‍රාවකය කරන දෙයනේ ඔය
කියන්නේ. ඔව් එතන ඔව් එතනයි සුතුවා අරිය ශ්‍රාවකෝ කියලා දාලා නැත්තේ.
ඒක ඔව් ඒකත් ඉතින් අහන්න හොයන්න හොඳ තැන. මේ එතන අපිට මෙහෙම හිතන්න පුළුවන් නේද? දැන් මම ඉස්සෙල්ලා කියපු අදහසක් දැන් ඇහුණ පළියටම අපි යෝනිසෝ මනසිකාරය කළේ නැත්තා. කියන්නේ ඒක මෙනෙහි කළේ නැත්තා. එහෙනම් ඒක තේරුම් ගන්න උත්සාහය කළේ නැත්තා. තම සුතවාරිය ශාවකෝ විතරයි අරිය ශාවකෝ නැහැ. කියන්නේ මාර්ගයට පිළිපන්නා වෙන්නේ
නැහැ
නේ. අන්න එතනින් එහෙම අදහසක් මේ හිතා ගන්න පුළුවන් නේ.
ඔව්
මෙහෙම කරන කෙනා මේ රූපය මෙහෙම දකින කෙනයි රැස් කරන්නේ නැත්තේ විසිරුවා.
විසිරන්නේ.
අර මොකද්ද මේ සුතේ ඇහුණ දේ ඊළඟට යෝනිසෝ මනස්කාරය කරනවා වගේ වැඩන්නේ. යෝනිසෝමනසිකාරය කරන්න දහම ඇහෙන්නම ඕන පළවෙනි. එතකොට දහම ඇහුණ පළියටම අර සුඛවා කැල්ල තියෙනවා මිස හරි ශ්‍රාවක වුන්නේ නෙමෙයි නේද?
නෑ. ඔව්.
එතකොට ඒ යෝනිතෝ මනසිකාරේ කරන කෙනාට තමයි හරි ශ්‍රාවකයා
කියන්නේ.
එයාට අපිට අර මේ මාර්ගයට පටිපන්න ධම්මාන ධම්මපත්ති කදාව කියන තැනට එන්න පුළුවන් වෙන්නේ නේද?
ඔව්.
එතකොට අර ඊට කලින් විස්තර කරන ටිකෙන් ඒක ඇත්තටම පැහැදිලි වෙනවා. දැන් ඒව මේ සංයතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං කියලා එහෙම කියන්නේ. ඒ එතකොට නැත්නම් ওই જાති පහ මේ තමම නේසෝහනස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. එහෙම නිකන් වෙන්න බෑනේ අර ඇහුන දේ අනුව ඊළඟට හොඳට ඒක නෙමෙයි කිරීමක් වෙන්න ඕනනේ. ඒක වනිසෝ මනසිකාරය. එතකොට එයාට තමයි මේක මේ ධම්මම නේසෝ මනසින මේකවත් තාති ඒව මේතා යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. අයං උච්චති වික්කවේ අරිය ශාවකෝ අපචිනාති නොවාචිනා. අජහති න උපාදීයති. විසීනති න උසිනේති විදූපේති න සංදූපේති කියන තැනට
එන්නේ.
යෝනිසෝමනසිකාරේ කරන කෙනා. එතන ඉතින් පොඩි වෙනසක් එහෙම හිතා ගන්න පුළුවන් නේද?
ඔව් එහෙම ගන්න පුළුවන්. පෙරුවන් සල්නේම කොබිල.
හොඳ තැනක් මං හිතන්නේ මතු කරේ. සාමාන්‍යයෙන් හිතෙන්නේ නැති තැන. ඔව්. පෙරුවන් සරණ.
පෙරුවන් සරණ.
මේ සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න තමයි අපිට එක එක ඒවා මතු වෙන්නේ. මේ අපිට මිස්සුන තැන් මේ පුදි වචනෙන් දෙකෙන්. ඒකට බුදුරජාණන් වහන්සේගේ එක වචනයක්වත් මේ අහක දාන්න බැහැ. කියන තැනින් මේ මේ ධහම හොයන්න වෙනවා. ඔව්. පෙරුවන් සරණ. තව කෙනෙක් අහන ඉස්සෙල්ලා කතා කළේ මං හිතන්නේ කෙනා ඈ එයා එයාට අහන්න දෙ කවුද
තේරුවන් සරණේ ડોක්ටර් මගේ නම අසෝක
ඔව් අසෝක
ડોක්ටර් පොඩ්ඩක් තේජෝ විමුක්තිය පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද
චේතෝ විමුක්ති කියන ටික මං කිව්වේ ඒක සාමාන්‍යයෙන් එනවා අර මෙත්තා චේතෝ විමුක්ති කරුණා චේතෝ විමුක්ති මුදිතා චේතෝ විමුක්ති උපේක්ඛා චේතෝ විමුක්ති කියලා හතරක් වෙන සංග්‍රහම් ඒ කියන්නේ අර සතර බ්‍රහ්ම විහරණ කියන්නේ එහෙමට ඒ පරිමේත වැඩුවහම ඒ බ්‍රහ්මතලයේ මට්ටමට මේ වැඩෙනවා. එතකොට හිතන්නේ ඒක විමුක්තියක් කියලා කෙනෙකුට. නිදීමක් කියලා. මොකද අනිත් ඔක්ක කියන නිදෙනවා ඇත්තට. ඒ මට්ටමට හිත වැඩෙනකොට. මේකට හිතන්න මයිගේ උපරිමයට වැඩුණයි කියලා. එතකොට කිසිම තරහක් ගැටීමක් එන්නේ නැහැ නේද? ඒක නිදීමක් කියලා හිතෙනවා විමුක්තියක් කියලා. ඔය ටික මේ එක තැනක් තමයි අට්ඨක නාගර සූත්‍රයේ ලස්සනට පෙන්නනවා අර නිවන් දොරටු 11ක්. ඒකේ උපමාවට ගත්තේ ගිනිගත්තු දෙයක් නැද්දේ ඉන්නකොට එළියට යන්න තියෙන දොරටු 11ක් වගේ කියලා. එතකොට මේ දැන් මෙත්තා චේතෝ විමුක්තියේ ඉන්න කෙනා තාම ගේ ඇතුලේ ඉන්නේ ගිනිගත්තු ඉති. හැබැයි එයාට එතනින් නිවන් දොරටුව පාද ගන්න පුළුවන් කොහොමද මෙන්න මෙහෙම මෙනෙහි කරන්න ඕන. ඔය සමවැදුන චේතෝ විමුක්තිය. අභිසංකතං අභිසංචේතයි කියන තැනට. ඕකත් ඈත සකස් කරගත්තු දෙයක් චේතනාවකින්ම නැවත හදාගත්තු දෙයක් කියන මට්ටම. මේ ටිකෙනුත් ඔය කතාවම තමයි. ඉතින් ඕකේ තියෙන්නේ මේ 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 ජාතිකහම තමයි. ඒකයි. ඔව්. එතකොට මේකත් අභිසංකතයි අභිසංචේතයි කියන එකට යට. ඒකයි මම කිව්වේ 31 තලේම අදාළයි මෙතෙන්. දැන්
ડોක්ටර් ඒකම් තේරුම් කිරීම නම් ඉතාලම පැහැදිලි ડોක්ටර් බුගුරක් පින්.
හොඳයි. තේරුම් සරණයි.
හරිම පැහැදිලි. තේරුම් සරණයි.
ඔව්. දැන් මේ අනිත් කෙනාගේ ප්‍රශ්නේ කරන්න බලන්නවා.
සර් මේ විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානාති උච්චති කියලා නතර කරලා එක වාක්‍යකින් නතර කරලා කියනවා. අපි අහලා තියෙනවානේ මේ විඥාණය පිහිටන්න පුළුවන් තැන් හතරක් විඥානං තිත්ති කියලා. එතකොට විඥානං තිත්ති කියද්දි විඥානං තිත්ති කියද්දි ඒ රූප වේදනා සංඥා සංකාර කියලා විඥාණය පිහිටන්න පුළුවන් තිත්ති හතරක් කියලා අහලා තියෙනවා. එතකොට එතනදී හැම ආකාරයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැතිව සංකාර කියන තැනදී ඇයි රූපන් රූපත්තාය සංකතං අபிසංකරොන්ති වේදනං වේදානත්තාය සංකතං අபிසංකරොන්ති කියලා හය ආකාරෙම කවර වෙන විදිහට දේශනා කරේ ඇයි අපි අර සංකාරං තිති කියලා අපි අහලා නැහෙනි. අන්න එහෙම වගේ මට මෝඩ ප්‍රශ්නයක් බවත් තේරෙනවා. නමුත් පැටලිල්ලක් කියලා තේරෙනවා. මේ සමා විලාස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තේරුවන් සරණයි.
ඔය එතන සංකාරෙන් ගත්තොත් ඒ අපි ඔය කතා කරන ಜಾති පහම අபிසංස්කරණයක් කියන එකක් වෙනවා. මේ සංකතං අபிසංකරොන් තීති සංකාරෝ කියන තැනට යට. රූපේ වේදනා සංඥා සංකාර විඥාන පහ. ඒක අර නැවත පිළියෙල කරගෙන සංකතා අபிසංකරම්. රූපේ රූපයක් වෙනස නැවත පිළියෙල කරගෙන. ඒ වගේ ඒ ಜಾති පහම එහෙම හදාගන්න ගතිය තමයි ඔය සංස්කරණ ගතිය. දැන් අපිට එහෙම පිළියෙල කළාට පස්සේ තමයි මේක හම්බ වෙන්නේ. ඒකයි රූපයක් වෙලා හම්බ වෙන්නේ, වේදනාවක් වෙලා හම්බ වෙන්නේ. අර මේ දැන් ශරීරයක් වෙලානේ අපිට හම්බ වෙන්නේ. ඒ සංස්කරණ මට්ටම නෙවෙයි. එතකොට ඒ සංකාර කියන තැනින් සංස්කරණ තැනින් ඒක තේරුම් ගත්තොත් අර පහට විඥානේ දැස ගන්න බැහැ. තේරුම් නැගත්තොත් ඒ පහම ඇත්ත කියලාමනේ සතුටින් පිළිගන්නේ. එතකොට විඥාණයට එතන අර විඥාන ගතිය අයින් කරලා ඉතුරු පහ ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාණයට බැස ගන්න තැනක්. ඒ කියන්නේ ඇත්ත කියලා ගන්නවනේ. බලන්න අපේ රූපේ දැන් අර පෙරාත්ම සිහි කරනකොට ඔන්න මේ මගේ ශරීරය කියලා මම පෙර ජීවිතේ හිටියේ මෙහෙමයි කියලා ශරීරයක් පේනකොටම ඒ ශරීරේ දැන් රූපයක් වෙනස අபிසංස්කරණයක් කරලා දැන් විඥානි බැහැ ගන්නවා ඒක. ඒක ඇත්තයි කියලා. දැන් මේ ධර්මතාවය දන්නේ නැත්නම් එතෙන්ට බැහැ ගන්නවා. එතකොට අර විඥානක් තිතියක් වෙනවා. ඒ විඥාන තිතියක් වෙන්න පුළුවන් රූපේ වේදනාවේ සංකාරේ සංඥාවේ. නේද? ඒ විඥානේ කියන්නේ ඉතින් දැනගන්න ගතියම වගේනේ. ඒ දැනගත්තු දේ දැක ගන්න එක තමයි කියලා. අර බාර ගන්න ගතිය ඒක තමයි මම කියේ අර තණ්හාව කියලා. ඒ තණ්හා ස්වභාවයට යන්නේ අරවා අවිද්‍යාව මත හැදෙන ගතිය දැක්කේ නැති වෙනහම. ඒකයි මේකේ සමුදය දැක්කේ නැති වුණහම ඒ නිසානේ දැන් ඕක සතිගට්ඨානයට සම්බන්ධ කරන්නේ. සතිගට්ඨානේ අතර සතිගට්ඨානේ දෙන්නේ සමුදය ධර්මානුපස්සී කියන එකනේ. සමුදය ධර්මානුපස්සී වෙන්න. මොකද අපි සමුදය දැක්කේ නැති හින්දා. මේ අවිද්‍යාව මත මෙහෙම සංකත අபிසංකත නැත්නම් අபிසංචේතයිත වෙන බව නොදැකීම. එතන තේනවා එතෙන්ට සම්බන්ධ වෙන හැටි. එහෙම නැදැක්කොත් ඒවයි අර විඥානේ දැක්ක ගන්නවා කියලා ඉතින් ලෝකෙට අයිතිපැත්තෙන් කියන්න පුළුවන්. ඉතින් එතනින් අදහස් කරන්නේ ඔය ලෝකේ ආදහස් කරන්නේ විඥානය කියලා දෙයක් තියෙන රූපය කියලා දෙයක් තියෙන ඒ රූපෙට ගිහින් විඥානේ බහ ගන්නවා කියලා. එහෙම කතාවක් නෙවෙයිනේ. එකත මුලාව මත ඒ මුලාවෙන් හදාගත්තු දේවල් ඔන්න වැඩ පටන් ගන්නවා මේ ලෝකේ. මේ වගේ අදහසක්. පෙරවන් සරණයි. හොඳ ප්‍රශ්නයක්. පැහැදිලි වුණාද දන්නේ? නැත්තම් ආයෙ අහන්න.
තේරුණා මං ඒ ගැන ආයේ ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ සර්. අර අවිද්‍යාපත්‍ය සංඛාරං සංඛාරපත්‍ය විඥානං කියලානේ එතනක් තියෙන්නේ. මෝඩකමින් මෝඩකම තියෙන තාක්කල් සකස් කරනවා සකස් කරන්නේ මේ සකස් කරන තාක්කල් විඥානීය පිහිටීම වගේ මං ඒක තව ටිකක් විමතර බලන්න තෙරුවන් සරණයි බොහොම පිං සර්.
ඔව් එතනටත් ගැළපෙනවා වගේ පේනවා නේද? දැන් අවිද්‍යාව නිසා සංඛාර කියනකොට ඒ ಜಾති පහමටම අදාළයිනේ. ඒකට ඒ ಜಾති පහ ගැනම දැන් මෙන්න මේ රූපයක් ඇති වුණා කියලා දැනගන්නේ විඥාණයනේ. රූපේ බාරගන්නේ විඥාණයනේ. ඒක විඥාණේ මායාකාරී ස්වභාවයකනේ ඒක ඇත්ත කරලා දෙන්නේ. ඒ වගේ වේදනාව ඇත්ත කරලා දෙනවා. ඒ කියන්නේ සංඛාරයට අදාළ විඥාණය. නැත්නම් සංඥාවට අදාළ විඥාණය. සංකාරයට අදාළ විඥානය එහෙම නැත්නම් විඥානයට අදාළ විඥානය. දැන් මෙහෙම දැනගැනීමක් උනා කියලා දැනගන්නවා. ඉතින් එතන අවිද්‍යාපච්චය සංකාර ලංකාරපච්චය විඥාන කියන එකට ගැලපෙනවා. හැබැයි ඒවයි මතක තියාගන්න කාලපරතර යන්නේ. ඔක්කොම එක සිද්ධියක් ඔය. ඒ හොඳයි. එහෙම දැක්කපු එක. පෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. මේ මට පොඩි ගැටලුවක් ආවාරේ මුලින්ම අහමු. මේ ප්‍රශ්නේ පිළිමලයි සමාත්මෙන් කරමි. අතීතයේ තියෙනකොට පංච උපාදානස්කන්ධයක්මයි නැත්නම් රූපයක් එහෙම පහ වෙන වෙනම එකක් සිහි වෙන්න පුළුවන් කියලා මේකේ දේශනාවල කියනවා. ඒකදී ඔබතුමා ඉතාමත් මේ හොඳින් විස්තර කරා මේ රූපයයි වේදනාවයි සංඥාවයි කියන එක සංස්කාරයක කීට පැටලි සහිතයි වගේ තේරෙනවා. සංස්කාරයයි විඥානයයි අනෙක් විශේෂම සංස්කෘතියේ එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් තවදුරට හරි වටනක හිතනවා.
ඔව් මොකද අපිට සංස්කාරයේ විඥානයේ එච්චර පුරුදු නැහැ. ඒ සංස්කාරය කියනකොට ඒ සුදුහාඳුර පැහැදිලි කරපු එකෙන්ම ගන්න ඉතින්. රූපයක් පිණිස අභිසංස්කරණය කරලා. ඒ කියන්නේ රූපයක් කියලා බාර ගන්න මට්ටමට රූපේ ගෙනහැල්ලා. අර දැන් වතුරේ බල්ලා බල්ලෙක් කියලා බල්ලා කියන නම නෙමෙයි අර මොනවාදෝ දෙයක් කියලා ගන්න ගානට ගෙනහැල්ලානි දෙයක් ඉදිරිලාවක් නැති තැනක ස්වභාවයක් කියලා රූපමය ස්වභාවයක් කියන මට්ටමක පිළියල කිරීමක් වෙනවනේ ඒක ඒ සංස්කරණය ඒ වගේ ඒක වේදනාවක් බව ගානට ගේන එක අපහු වේ සංස්කරණය සංඥාවක් ගානට ගේන එක දැන් ප්‍රතිලාවක් නැති එකට කොහොමද සංඥාවක් දෙන්නේ? එහෙනම් සංඥාවක් දෙන ගානට ඒ සංස්කරණයක් කරනවා නේද? ඒ වගේ ඒ සංඛාරය බවට, ඒ කියන්නේ දෙයක්ම බවට සංස්කරණෙත් වෙලා. ඒක දැනගන්න විඥානයක් තියෙන මට්ටමට සංස්කරණයක් කරලා ඒ ඔක්කොම සංස්කරණ කියලා පේනවා නේද? ඒ අවිද්‍යාවෙන් කරන ස්වභාව ඒ වගේම ඔව් සංස්කරණේ විදිහට තේරුම් ගන්න අපිට සංඛාරය අහු වෙනවා මිස සංස්කරණේ අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පහෙන් එකක් අහු වෙනවා මිස මේ සංස්කරණයක් කියන එක අහු වෙන්නේ නැහැ. ඒ වගේ දැන් ඒ ಜಾති පහ දැනගන්න මට්ටම තමයි විඥානය කියන්නේ. මේක අර ඉස්සෙල්ලා සංඛාරපත්‍ය විඥාන කියන එකට ඒක හොඳට ගැලපෙන්නේ. මේ සංස්කරණ මට්ටම නෙමෙයි සංඛාර මට්ටම තමයි මේ වල මායාකාරය බාරගන්න. මායාකාරය ඇත්ත කියලා බාරගන්න. විඥාණයට දෙන උපමා මායාකාරයෙන් මාය උපමංච විඥාණං කිය. ඉතින් ඒ වගේ
එමයි අපි අදාළ කාව එක තව ටිකක් හිතන්න ඕනේ මේ බොහොම පිටින් තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඩොක්ටර් රවි තෙරුවන් සරණයි. මෙතන මේ අපචිනති න ආචිනති කියලා කියන්නේ රැස් කරනවා රැස් කරන්නේ නැහැ මේ විසිරුවනවා කියන එකයි දල්වන්නේ නැහැ ඒ නිවනවා කියන එකයි ඒ ටිකේ අදහස මොකක්ද අර බල්ලගේ උපමාවෙන් ගත්තොත් රැස් කරනවා කියන තැන ඒ කියන්නේ එස් කරන්නේ නැහැ කියන සම්මදාසක් අපිට ගන්න පුළුවන්. දල්ලොන්නේ නියෝනවා කියන එකේ මොකක් අදහස ડોක්ටර්?
ඔය වචන ටිකනම් බොහොම කික්කුවෙන් යන වචන. ඒ කියන්නේ සියුම් වෙනස්කම් තියෙන එකෙන් අපිටම මේක එක මට්ටමේ හිතාගන්න තමයි මට ඔය දල්වන්නේ නියමනවා කියන එකේ මට නිකන් හැඟෙන හැඟීම තමයි අර දල්වනවා කියන්නේ පුච්චනවා වගේ වැඩක්. පිච්චන. ආයතන හැම ගිනි අරන් කියන්නේ රාදිත්ත පරියායෙන් කරන දේශනාවලදී. අන්න ඒ වගේ දල්වනවා කියන්නේ පුච්චනවාම. එතකොට දල්වන්නේ නිවනවා නේද? දැල්වෙන දේ නිවනවා කියන්නේ. අන්න ඒ වගේ අදහසක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඕවා ඉතින් හරි සියුම් දේවල් මේක මෙහෙමයි කියලා අර හරියටම කියන්න නම් අමාරුයි අපි ඒ හැඟීම ඒ වචනෙත් එක්ක ගන්න වෙනවා. අනිත්‍යක නදල්වනවා නිවනවා කියන එක නම් හිතාගන්න පුළුවන්. මට අනිත්‍යක තමයි හරි අමාරු මේ වෙන් කරලා ගන්න ඉතින්. අර ප්‍රෙස් කරනවා කියන පැත්ත ඉතින් එක එක පැත්තෙන් අර නිමිති ඉතුරු කරනවා කියන පැත්තෙන් ගන්න පුළුවන්. අර එකතු කරනවා කියන එක දෙයකට වචනේ දෙන්නේ පජහතින උපාදීයති කියලා එකක් තියෙනවා. අල්ලගන්නේ නැහැ අතහැරලා දානවා. ඉසි නේති න උසි නේති. ඒ අන්න ඔව මට අපචිනාති නෝ ආචිනාති. ඒ වගේ ඉතින් බොහොම කිච්චුවෙන් යන අදහස් තමයි මේ. හැබැයි මේකේ හොඳට තේින්න ඕන මේ බව දැක්කනම් ඔය එකකටවත් අහු වෙන්නේ නැහැ. يعني මේ නිරෝධ ස්වභාවයමයි අවිද්‍යාව මත සකස් වෙන්නේ. නිරෝධ ස්වභාවය අවිද්‍යාව මතමයි ඔය ටික දැනුම් කරන්නේ කියන එක. එතකොට අර එකක්වත් ඔය වෙන්න බෑ. දැන් අපිට එකපාරට අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඉන්දව හට ගන්නවනේ. එතකොට හට ගන්න එක මෙන්න මෙහෙමයි කියලා දකිනකොට රැස් වෙන්නේ නැති ගතියකට එන්න පුළුවන්. නිමිති ඉතුරු වෙන්නේ නැති ගතියට. ඒ සකස් වෙන ගතිය තිබුණට සිහිය තිබුණා ඒකෙන් අර ඉතුරු වීමක් වෙන්නේ නැහැ. දැන් බල්ලා වගේ පෙනුනට අපිට නුවණ තියෙනවා. නුවණ යෙදෙනවා නම් ඔය මෙහෙමයි මේක හැදෙන්නේ කියන එක අපි ඒකේ නිමිත්තක් ඉතුරු කරගන්නේ නැහැ වගේ එකක් තියෙනවා. ඒකෙන් අපිව දැවීමකට පත් වෙන්නේ නැහැ නේ. ඇත්ත දකිනකොට. එතකොට ඒ දල්වන්නේ නැහැ නිවාගමන. සම්දූපේති වෙන්නේ නැහැ නේ. හැබැයි තාම ඒ මට්ටම. ඒ කියන්නේ උපදින්න ඇති මට්ටමට ඇවිල්ලා නැහැ. අර ප්‍රස් කරන්නේත් නැහැ විතරවත් නැහැ කියන මට්ටමට ඇවිල්ලා නැහැ. මේ ප්‍රස් වෙන ඒ කියන්නේ මේ තෙන්නුම් කරන ගතිය නැති වෙලා නැහැ. නෑ. තෙරුවන් සරණයි.
ડોક્ટર ඒකට අදහස් කරන්නේ දැන් අපි හිතුව සෝවන් ඵලයට පච්ච කියන්නේ මාර්කට් ආපු කෙනෙක් කියලා. ඒ කියන්නේ සෝවන් කෙනෙකුට දැන් ඔතන වතුර බල්ලෙක් කියන එක යම් අදහසක් තියෙනවනේ. ඒ කියන්නේ වතුර බල්ලෙක් දැන් ඒ කියන්නේ මොන හරි දෙයක් දකිනකොට ප්‍රායෝගිකව එයාට මේක අනිත්‍යයි කියන එක يعني මේක හේතු නිසා සසුනා කියන එක අවබෝධයක් තියෙනවනේ. එතන එතකොට එයා රෙස්ට් කරන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි මේ සෝවන් කෙනාටත් පේනවා නම් මේක වතුර ඉන්න බල්ලෙක් කියලා රහතන් වහන්සේගේ මට්ටමටම ඒ කියන්නේ රහතන් වහන්සේට එතන තේරෙන්නේ වතුර ඉන්න බල්ලෙක් කියන එක නම් ඒ දෙන්නයි අතර අර රෙස්ට් කරන්නේ නැහැ විසිරනවා කියන එක. ඒ කියන්නේ මේ ඇත්තටම මේ මට්ටමට හිත එනවා නම් ඒක විසිරවන්න දෙයක් ඇත්තටම නැහැ නේ. එතකොට දෙන්නේ මොකක්ද ඇත්තටම තියෙන වෙනස?
නැහැ විසිරන්නේ නැහැ කියලා නෑ. දැන් මේක තීරුම් ගත්තට ප්‍රදින ගතිය නැවතිලා නැහැ නේ. ඒ නිසා දැන් ඒ නිසා තමයි ඔය සිහිය නුවණ පිහිටීම අවශ්‍ය වෙන්නේ. දැන් නුවණ කියන එක තමයි තේරුම් ගැනීම තුල එන්නේ. සිහිය නැති වුණත් පරණ මට්ටමේමනේ. දැන් සිහිය සිහිතනකොට අර නුවණ යෙදිලා ආව වතුර හදපු බල්ලෙක් නේ කියන එකට දැන් අපි රූපයක් දකිනකොට හිතන්නක වෙන රූපයක් අපි දකිනවා. දැන් සිහිය නුවණ තියෙන වෙලාවට විතරයි ওই වතුර හදපු බල්ලෙක් දැක්ක හීනයක් නේ. වගේ මත්තමට ඒක අර නුවණින් නුවණ යෙදෙන්නේ සිහිය සිහිතිය. ඒ නුවණ යෙදීම මත දන්නවා මේ අවිද්‍යාව මතනේ උග රූපයක් කියලා බාරගත්තේ කියලා. හැබැයි අවිද්‍යාව දුරු වෙලා නැහැ. අපිට රූපයක් වෙලා හම්බ වුණේ අවිද්‍යාව මත කියලා දකින්න ශක්තිය තියෙනවා. ඒකයි රැස් කරන්නේ නැහැ විසුරුවනවා කියන්නේ. එතකොට ඒ දැන් හොඳටම ඒ සිහිය නුවණ යෙදෙන වෙලාවට නිකන් හිතන්න වතුර හදපු බල්ලෙක් මනේ කියලා දැක්කට පස්සේ ඒක ගැන මොකොත් නිමිති ඉතුරු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නැත්නම් අපි දැන් රෑ හීනයක් දැකලා උදේ හැරුණ ගමන් ඔය දැක්කේ හීනයක් නේ කියලා සිහිය නුවණ පිහිටනකොට අපිට ඒක නිමිති ඉතුරු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දන්නව කවදාවත් ලෝකෙන් හම්බ වෙන එකක් නෙවෙයි කියන මාතෘකාව. හරි. ඒ සිහිය නොවන පිහිටන එක දැන් ඔය වගේ වයින් තේරුම් ගන්න පුළුවන් අර සෝවන් වෙලා හිටිය අර විශාකාව මිනිපිරියක් මරුණහන් අඩාගෙන දිව්වේ මොකද වගේ ඒවට නිකන් පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒකට ඒ සිහිය නොවන පිහිටනකොට ආයි කවුරු හරි මතක් කරලා දුන්නොත් හරි දැන් මේ අවබෝධය තියෙන අර සිහිය නැතිකම නේරවත් කර්මත කරලී ගමන් අර කොම ඉවරයි ආයේ ඇඳීම එතනම නවතුනේ. බොහෝටනේ මේ වතුර යදපු බල්ලෙක්ටනේ අඬලා තියෙන්නේ කියලා දැකීමේ ශක්තිය තියෙනවා. නුවණ තියෙන කෙනාට. හැබැයි එකෙන් කියන්නේ හැමතිස්සෙම ඒ නුවණෙම ඉහිතලා ඉන්නවා කියලා. එහෙනම් උනත් ඇලින් ගැටින් එන්න විදිහක් නැහැ. එතකොට ඒ ඉහිතලා ඒ වගේ ගන්න පුළුවන් ඔය ඕකෙත් දැන් මදපල අවස්ථා දැන් අනාගාමී මට්ටම වෙනකොට ඒ කාම ලෝක මට්ටමේවත් සකස් නොවන ගානටම විසුරුවලා ඉවරයි. හැබැයි කාම ලෝකේ ඉන්න තාක්කල් අර විසුරුවන එක තරද්ද වෙනවනේ. එතකොට ඒ කාම ලෝකේ සකස් වෙන මට්ටමම සකස් වෙන ගතිය නැවැත්තුවාම තමයි නාගාමී. එතකොට තේනාද මේක අර එහෙම ඉදිරියලකුත් තියෙනවා. එතකොට මේක ගැලපෙනවා ඊළඟට බලන්න මේ මූලපරියාය සූත්‍රෙදී අර පුතග්ජනය මඤ්ඤති මඤ්ඤනා කරනවා දැන් රූපේ රූපයක් කියලා මඤ්ඤනා කරනවා නැත්නම් පඨවිය පඨවියක් කියලා මඤ්ඤනා කරනවා පුතග්ජනය. රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේට හරි මඤ්ඤනා වෙන්නේ නැහැ. පඨවිය කියලා මඤ්ඤනාවක් එන්නේම නැහැ. හැබැයි ශේක පුද්ගලයාට මඤ්ඤණාව තියෙනවා. කියන්නේ පතවිය කියලා දැනෙන ගතිය තියෙනවා. හැබැයි එයාට නුවණ තියෙනවා. පුතක් යන එහෙම නැත්නම් විද්‍යාවට මෙහෙම වුණාට විද්‍යාව දුරු වුණ මනසට මෙහෙම වෙන්න බැහැනේ කියලා දකින්න නුවණ තියෙනවා. ඒක තමයි අර දැන් අපිට සම්මාදිට්ඨිය වගේ ගන්න පුළුවන්. තාර සුතවත් අරිය ශ්‍රාවකෙක් කියන මට්ටමට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියපු එක ඇහිලා පෘථග්ජන ස්වභාවයට මෙහෙම පෙන්නට ආර්ය දර්ශනයට මෙහෙමයි කියන එක ඇහි. එතකොට එයාට අර යෝනිසමනසිකාරය කරන්න පුළුවන් මාමඤ්ඤති කියන ස්වභාවයක නිදෙන්න මේ යම්කිසි දෙයක් කරන්න උත්සාහය ගන්න පුළුවන්. එතකොට රහත් වුණාට පස්සේ ඔය එකක්වත් සකස් වෙන්නේ නැහැ. එතකොට රැස් කරන එක නවත්තලා විසුරුවන්න උත්සාහයක් අවශ්‍ය නැහැ. මොකද සකස් වෙන්නේ නැහැ. අවුලෝන එක නවත්තලා නිවන්න උත්සාහයක් ගන්න ඕනේ නැහැ. මොකද ඇවිලෙන්නේම නැහැ. සතු වෙන්නේ නැහැ. නිවලා ඉවරයි. එගිනි ගොඩක් සම්පූර්ණයෙන් නිවුණාට පස්සේ ආයි නිවිලා ගියාට පස්සේ ආයි නිනන්න උත්සාහයක් ඕනේ නැහැ. පොඩ්ඩක් හරි පස්සු වෙන ගතියක් තිබුණා. ඒ විසුරුවන නිවන උත්සාහය තියෙන්න ඕනේ. ඒකට අර කතාංකරණියන් කියන්නේ කළ යුතු දේවල් නිමස් කරන ලදී. හරි, නිවල නිවිලා ඉවරයි. ඒ කියන වචන ටික මේකේ තියෙනවනේ. අවුලව නේ නැහැ. මොකද නිවල දමනවා. මේ ඊළඟට ආතන්නාන්තේ එහෙම කරන්නෙත් නැහැ. ඇයි? නිවිලා ඉවරයි. ස්ට්‍රෙස් කරන්නේ නැහැ, විසිරුණා කියන එක ඒ මාර්ගයේ ඉන්න මට්ටමට ඒ දෙන ආශ්‍රේක මට්ටම. කතාංකරණියන් කියනකොට ස්ට්‍රෙස් කරන්නේත් නැහැ, විසිරුවන්නේත් නැහැ. ඇයි? විසිරුවලා ඉවරයි. තනත් මේ සූත්‍රය හරි වැදගත් කිව්වේ ඒකයි. ඔය හැම තැනම තේරුම් ගන්න අවශ්‍යතික තියෙනවා මේ දහම දකින්න කෙනාට. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මේ සරණතුකට හැම මොහොතකම රුප්පණ ගතිය නේද මේ හටගන්නේ? මේ ආයතන වලින් හැම මොහොතකම රුප්පණ ගතිය නේද හටගන්නේ? මේ ඒ හටගන්න එකටනේ අපි අර මේ රූප වේදනා සංඥා කියන්නේ. මේ මට ඒක පැහැදිලි නෑ හරියට. මට නම් හිතෙන්නේ හැම මොහොතකම මේ රුප්පණ ගතියෙන් තමයි ඉන්නේ හටගන්නේ. ඒකද අර පස්සපච්චය වේදනා ඒ හැම කියලා කියන්නේ දැනෙන්නේ නම් හැම මොහොතෙන් දැන් මේ දහම්තනේ රුප්පණය කියන එක හැම මොහොතකම ආයතන වලින් හටගන්නවා. එහෙම නේද සර්? කියලා සම්.
ඔව්, ඒක රුප්පණ වලින් හට ගන්නා වගේම රුප්පණ බව නොදන්නකම.
නොදන්නකම. එතනදී අපිට මේ මාව මේ පච්චුප්පඤ්ඤ මේ මොහොතෙත් මාව කා දැම්ම නේද කියන අර්ථය මේ ආවොත්.
ඔව්, ඒක තමයි. දැන් දැන් පස්සේ කියන්නේම රූපේ පිළිගත්තනේ.
ඔව්.
ඒසයි රූපේ පිළිගත්තනේ. ඒක රූපේනේ හම්බ වෙලා තියෙන්නේ. රුප්පණ බවක් දැකමින්. ඔව්. ආදම.
තමයි. ඔබට හිතන්න පුළුවන් අතීතයේ මෙහෙම තමයි සාම තමයි ඉන්නේ කියන. එහෙම නේද? මම නම් මේක දැන් අර ඕක බලනකොට හිතෙනවා හැම මොහොතෙම රුප්පණයක් හටගන්නේ. ඒක මේ අපි මේ මොහොතෙත් මේක දැන් රැවටිලානේ. එතකොට මේ මොහොතෙත් මාව කා දැම්ම නේද?
මම ආයතය කියලා එහෙම හිතේ. ඔව්, මේ පච්චුප්පන්න වුණා කියන්නේ රූපේ පච්චුප්පන්න වුණා කියන්නේ කා දැන්න. පච්චුප්පන්නස්ස රූපේ.
ඒකයි. දැන් අර මේ එතනදී එතකොට අපිට ඔය දීලා තියෙන උපමා ටික දැන් අර තියෙන්නේ මා වැස්සෙන් උෂ්ණේ ඒකට අමතරව වුණත් දැන් මේ බුදුරජාණන් වහන්සේ උපමා දුන දැන් අපිට යම් දෙයක් ස්පර්ශ වුණත් ඒත් මේ රූපණ වීමක් නේ. එහෙම නේද?
ඔව්. දැන් එතන ඒ රූපණ අදහප ගන්න කිව්වේ දැන් අපි ඔය වැස්ස මැසි මදුරුවෝ හරවන ඒවා කියනවා ඒවත් ලෝකෙට අයිති කියලා එතන කේන රූපති මොනවයින්ද රූපණේ වෙන්නේ කියනකොට දැන් ලෝකෙට අයිති දේවල් වලින්මයි රූපණේ වෙන්නේ තව විදිහට ගත්තොත්. හැබැයි ඒකම අර්ථේ ගන්න ඕන මේ ශරීර රූපයක් රූපණේ වෙනවනේ. ඒ වanı සාන්ද ශරීරේ කියනවා කියන්නේ ශරීරයක් නැවිලා ඒ නැවිලා පේනවා කියනකොට ඒක මම හිතන්නේ එරුම් යනවා කියන ශරීරයකට
තියෙන්නේ
රුප්පණය නිසා ශරීරේ පච්චුප්පන්න.
ඒ නිසා අපිට මේ දැනෙනවා මේකයි කියලා ශරීරයට අපි ඒක දානවා. මෙහෙම රුප්පණය වෙනකොට අපි හිතන්නේ මේ ශරීරය එකක් කියලා තමයි අපි බාරගන්නේ. එහෙම වෙන්න ඇති නේද?
ඔව්.
සරණයි.
දැන් මේකෙන් හිතන්න තව තව ඔක ගැඹුරට තේනවා කලින් නදැක්ක පැති. දැන් අර දැන් ලොකු
එතකොට දැන් හේතුඵල වුණත් අපිට මේ හේතුඵල ධර්ම ටිකත් රුප්පණයක් නේ. හේතුඵල ධර්මස් මේ ඒක එතකොට ගොඩක් පැති වලින් ඒක හිතන්න කරුණු කාරණා අයිනවා.
ඔය දැන් හේතුඵල කියපු ගමන් ලෝකයාට හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා. හේතුව නිසා ඵලය. එතකොට අපිට ඔය හේතුඵල කියන එක අහුවෙන්නේ ලෝකයට අහුවෙන්නේ මේ ඇතිකලී එය වේ කියලා. ජාති දෙකක්
තියෙනවා.
ඔව්. දැන් මේ පිටිච්ච සම්පන්න හේතුඵල එක කියන්නේ සංකත බව. සංකත බවේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නකොට මේ ඇතිකල්ලි මේ වේ කියන තැනට එනවා. ඒක දෙකක් කියලා වෙන් කරන්න බෑ. මේ ඇතිකල්ලි මේකයි. ඒවා වෙන් කරන්න බෑ.
සෝරි සම්මායෙන්. පස්සපච්චය වේදනා කියනකොට මේ ඇතිකල්ලි පස්සයත් එක්කම තමයි හටගන්නේ. කර මේ වචනෙන් අර මේව කළාට එතනදී මේ ඇතිකල්ලි මේ වේ පස්සපච්ච ඒක අර
දැන් අපිට අහුවෙන්නේ වේදනාව කියන එකනේ, වේදේ තීති කියන එකනේ. වේදනාව අහුවෙන්නේ ස්පර්ශයේ තීති. ඒ රූපස්තික හටගෙන ඉවරයි. අජත්ත බහිද්ද විඥාන හටගෙන ඉවරයි ස්පර්ශයේ කියන එක. ඒ හින්දාත් එක්කම තමයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ අහුවෙන්නේ.
ඒක මේ ලෝකෙට අයිති එකක් කියලා තියෙනවනේ.
ඔව්. ඒ ලෝකෙට අහුවෙ.
ආ.
ඒවයි. යන්න ඕන මේ ධහම දකින්නකොට.
හොඳයි සර්. දැයි සර්. එරුවන් සරණයි.
එරුවන් සරණයි. ඉතින් මේවා අර මේ දකින්න දකින්න ඊළඟට අපි දහම කියලා හදාගෙන තියෙන ටිකක් ටික ටික ඉක්මවා යනවා ඇත්තටම. ඇත්තට කල් පාඩම් කරගත්තු ටික. ඉවත් නැයි ජාති ප්‍රහම නේද? ඈ. සරණයි.
තෙරුවන් සරණයි. මේ සුත්‍රයේදී අනිත් සූත්‍ර වලට වැඩියේ අර සංගතං අභිසංකාරං තීති කියලා රූප වේදනා සාඤ්ඤා සංකාර විඥාන කියන තැන වැඩි වැඩියෙන් අවධාරණය කරලා තියෙනවානේ. දැන් සර් ආයතන පරියායෙන් අපි ඇහිම මත දෙයක් පැනවීම කියන්නේ ආයතන පරියාය ඔස්සේ යමක් විමසන්ඳ සහ ප්‍රායෝගික ප්‍රතිපදාවකට පිවිසුණ තැනදී අර රළු මට්ටමේ ආයතන පහෙන් මිදීම ප්‍රකට වුණාට අර විඥාණය කියන තැන අල්ලගෙනම බැසගෙනම තියෙනවා. එතන තියෙන සක්කාය දිට්ඨිය විශේෂයෙන් මතු කරලා දෙනවා මේ කඥණීය සූත්‍රයේ මේ සංකතං අபிසංකරුන් තීති කියන තැනදී. එතකොට අර ආයතන පරයයෙන් දැක්කිනවට වැඩියේ අර විෂියාකාර සක්කාය දිට්ඨියටම පහර ගැහිීමක් මේ කඥණීය සූත්‍රයේ මේ ටිකෙන් වෙනම කියලා මේ වැඩි අවධාරණයක් මේකේ තියෙනා වගේ අදහසක් මට මේ සූත්‍රය ගැන විමසද්දි හිතුවා සර්. මේක හරියට දැක්කොත් දකින්න කෙනෙකුට විෂියාකාර සක්කාය දිට්ඨිය විශේෂයෙන්ම අර විඥාණය කියන තැනවත් සැඟවිලා ඉන්න බෑ වගේ අදහසක් ආවා. තෙරුවන් සරණයි.
ඔව් මේ කියන කරුණ මේ කියන කරුණ තේරුම් ගන්නකොට ඔය දැන් අපි තව සූත්‍ර ළඟදී සාකච්ඡා කළා එජා සූත්‍ර කියලා. පඨම එජා සූත්‍රයයි ද්විතීය එජා සූත්‍රයයි කියලා ඒ සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙකේ මේ පාලියෙන් කියන වචන ටිකක් තියෙනවා බොහොම වලින් බලන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට බලන්න පුළුවන්. දැන් මම දුප්පිය එක සූත්‍රය. ඒකේ කියනවා ඒ අන්තිම ඡේදෙ දුප්පිය එක සූත්‍රයේ අන්තිම ඡේදෙ තියෙනවා යාවතා ධික්කවේ කන්ද ධාතු ආයතන සම්පි නමන්නේ. මෙන්න මේ විදිහට භික්ෂූනි කන්ත ධාතු ආයතන කියන අන්න ඒවා නමන්නේ කියලා කියනවා. අපි ඔය සමහර මේ පරමාර්ථ ධර්ම කියලා හිතාගෙන ඉන්නවනේ ස්කන්ධ ධාතු ආයතන. ඔය ස්කන්ධ ධාතු ආයතන මට්ටම තාම්පි නමන්නේ. ඒවත් මඤ්ඤණාවක්. ඒ මඤ්ඤණා කරන්න එපා. මඤ්ඤණා වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ප්‍රශ්නින්ති නමඤ්ඤේය. සතෝපි නමඤ්ඤේය. සම්මේති නමඤ්ඤේය. සෝ එවං අමඤ්ඤමානෝ. අර මඤ්ඤණා කරන්නේ නැති මත්තමට යන්නේ. සෝ එවං අමඤ්ඤම න කිංචි ලෝකේ උපාදී. අර නැචකින්චි ලෝකේ උපාදීති මත්තමට එන්න නම් ඔය ටික මඤ්ඤණා වෙන්න බැහැ. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චප්පංචේව පරිනිබ්බායති. එතකොට තමයි කීනාජාති විසිකං බ්‍රහ්මචරියං පතං කරණීයං නාතරං ඉත්තත්තායාති පජානාති. එනට එන්නේ. ඒ අර දැන් ස්කන්ධ ධාතු ආයතන විදිහට මෙහි කරන එක මූලික මට්ටමක්. එතකොට අන්නේවත් මඤ්ඤණාවක් කියලා අවබෝධ වෙන දැක්මක් තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. මගේ අදහසක් එක ඉජා සූත්‍රය කියන එකේ තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ප්‍රොෆෙසර් ගොගල්ගේ. කලින්ම මතුවෙච්ච ප්‍රශ්නයකින් ගැන මට පොඩි කාරණාවක් දැනගන්න ඕනේ. මේ අර ස්කන්ධයන් මුලම ප්‍රශ්නේ මම හිතන්නේ පසුවත් එක්කෙනෙක් මතු කරේ කාරණා. අර මේ ස්කන්ධයක් තනියම මේ කොහොමද මුණ ගැහෙන්නේ කියන කාරණාව මට පොඩ්ඩක් අවුදුට දැනගන්න ඕනේ. වේදනා ස්කන්ධයේ වේදනාව කියන දේ ගත්තොත් ඒක වේදනාව එහෙම තනියම මතු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තුනා මට. මේ සංඥා සංස්කාර ස්කන්ධ නැතුව කොයි විදිහවත්.
ඔව්. එතන දැලුවත් සමහත්මයා මෙහෙමයි. ඒක වෙනම ඇති වෙනවා කියන එක නෙමෙයි. අපිට ප්‍රකට වෙන්නේ එකක් වෙන්න පුළුවන් අපේ මනසට. ඒ කියන්නේ අපේ අවධානය යොමු වෙන්නේ එකකට විතරයි. අනිත් එකට නෙමෙයි. ඒකෙන් කියන්නේ අනිත් එක ඉපදිලා නැහැ කියලා. මොකද ඒ පහම එකට තියෙන්නේ. ඒවා වෙන් කරන්න බැහැ.
ඒක තමයි දැනගෙන ඉන්නේ. ඒකයි මට දැනගන්න ඕනේ. දැන් අපි දැන් වේදනාව කියලා ගත්තොත් අපි සුඛ වේදනාවක් කියලා හිතුවොත් එහෙම අපි ඉතින් සාමාන්‍යයෙන්ම නේ වේදනාව අඳුරගන්නේ සුඛයක් දුකක් අදුකම වගේ. ඉතින් සුඛ වේදනාවක් ගැන හිතුවොත් එහෙම ඉතින් අනිවාර්යෙන්ම වේදනාව තියෙනවා එතන නේද? ඒතර වේදනා ස්කන්ධේ අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තොත් මට රූපේ පේන්නේ නැහැ එතන. නමුත් වේදනා ස්කන්ධේ පේනවා. දැන් වේදනාව තියෙනවා. වේදනාජයි සංඥාචෛතසිකය කියන එක සංඥා ස්කන්ධය කියන එක. ඉතින් අර අපි සංඥාවකින් අඳුනගන්නේ. ඉතින් අපි ඒක සංඥාචෛතසිකය කියලා කිව්වොත් එම් සංඥාචෛතසිකෙන් ඒක තියෙනවා. ඒ වගේම තමයි තවත් මේ තව තියෙනවා එකේ ගොඩාක් දේවල් නේද? මේ ඒ කියන්නේ ප්‍රීතිය තියෙන්න පුළුවන්, ලෝභ, දිට්ඨිය, මාන, දෝෂ, ඔය ඕන දෙයක් තියෙන්න පුළන්නේ. ඔය මේ ඔය වේදනාව තුළ ඉර්ෂ්‍යාව, තීන මිද්ද, ඕන දෙයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ශ්‍රද්ධාව වෙන්න පුළුවන්, සතිය වෙන්න පුළුවන්. ඕවලි තියෙනවා මේ ගොඩක් දේවල්. ඉතින් ඒ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒතර මේ සියල්ලම තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. ඒතර සංස්කාර ස්කන්ධය අනිවාර්යයෙන්ම තුන තියෙනවා. ඔය ඇති වෙච්ච හිතට, වේදනාව ඇති වෙච්ච හිතට තමයි මේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ. ඒතර මේ මට ඒ ඔය හතරම තියෙනවා වගේ පේනවා මේ වේදනාව ගැන කියන හැම වෙලෙම. ඉතින් අර කොහමද එකක් විතරක් මෙන්න කියන එක ප්‍රශ්නේ මම යොමු කරේ. හැබැයි ඔබතුමා කෝ එතකොට මේකින් එකක් පමණක් විතර වෙන්නේ නැති මේ ප්‍රමුඛව තමයි ලැබෙන්නේ. එහෙමද?
ඔව්. ඒ කියන්නේ අපේ අවධානය යොමු වුණේ එකකට වෙන්න පුළුවන්. පෙර ආත්මේ සිහි කරනකොට සමහරවිට මේ රූපමය ගතිය වෙන්න පුළුවන්. එතන අර අනිත්‍යක ප්‍රකට වෙන්නේ. අපේ අවධානය වැඩිපුර යන්නේ අරකට නම් ඒකනේ. ඒක ගැනනේ මෙනෙහි වෙන්නේ. අන්න ඒ වගේ. සමහර විට ඔක්කොම වගේ මෙනෙහි වෙන්නත් පුළුවන්.
වල වේදනාව කියනකොට රූපේ නෑ වගේ බෑ නේද? රූපේ කොහොමද ඉන්නේ වේදනාව කියනකොට?
නෑ දැන් ඔබතුමාට පුළුවන් ද බලන්න රූපයෙන් තොරව වේදනාවක් ගැන කතා කරන්න. රූපස්කන්ධයෙන් තොරව ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක. ඒ කියන්නේ මෙහෙමයි දැන් රූප කියනකොටම අර භෞතික මට්ටමටම යන්න එපා. හිතේ ඇති වෙන රූපමය ගතියක් ඇති. අපිට මොකක් හරි මතක් වෙනවා කියලා හිතන්න. ඒ මතක් වීම එකමයි ඒකේ තියෙන වේදනා ගතිය එන්නේ අර රූපයකට සම්බන්ධ වෙලාමයි. බලන්න වේදනා ගතිය විස්තර කරන්න පුළුවන්ද කියලා මේ රූප ගතියක් නැති. හැබැයි ඒ ප්‍රකට වෙන එකේ ප්‍රකට
නැහැ. විදිහට නේ ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය සුඛ වේදනා කියනකොට කියන්නේ ස්ථාරම්මන වසානුභවනේ තියෙන ලක්ෂණේ තියෙන කිනකෙනේ. සුඛ වේදනා
ස්ථාරම්මන කියන එකේ ටිකක් හිතලා බලන්න.
ඒක තමයි ආරම්භක කැටියට තියෙන කොටසේ තියෙනවා. නමුත් ඇත්තටම මේ සියුම්ම බලනකොට ඒ ආරම්මණය පසුව නේ සිත්වල ඇති වෙන්නේ සුඛ වේදනා ස්කන්ධේ සම්ප්‍රයුක්ත ධර්මයක් ඇටියට නෙමෙයි කියන්නේ කියලා හිතෙන්නේ. ඒ කියන්නේ වේදනාවට සම්ප්‍රයුක්තයි අනික් කිසි ස්කන්ධ නම් නමුත් ස්ථාරම්මන රූපය ඒක ආරම්මණයට හේතු වුණා. නමුත් ඒක වේදනාව ස්කන්ධේට සම්ප්‍රයුක්ත ධර්මයක් නෙමෙයි වගේ හැඟෙනවා.
එහෙම ඒක ඒ වර්ග කිරීම පුළුවන්. අතන තියෙන්නේ මෙහෙම දෙයක්. අපි ඔය දැන් බුදුරජාණන් වහන්සේ දෙන ඒවයි දැන් රූපණය රූපයක් කිව්වට රූපණය කියන එක විස්තර කරන්න බෑ රූපණක. ඒකයි අර කේන රූපති කියලා ආයේ රූප ගොඩක්ම නේ කියාගෙන යන්නේ. ඒ වගේ දැන් ඔය මේ මූලික මට්ටම් එකක්වත් මෙහෙමයි කියලා කියන්න විදිහක් නෑ. දැන් ওই වේදනාව ගත්තාන් ආරම්මණයකින් තොරව වේදනාව විස්තර කරන්න බෑ. ඉතින් ආරම්මණය මොකද්ද කියලා යනකොට ආපහු අර පහම ඔතන තියෙනවා. දැන් අජ්ජත් බහිද්ද ගත්තොත් බහිද්ද ඒවනේ ආරම්මණය වෙන්නේ. ඇහැට රූප ආරම්මණ කනට ශබ්ද ආරම්මණ ඒක පරියායක්. එතකොට මේ පැත්තෙන් කතා කරන තාක්කල් අපිට දැන් රූප ශබ්ද ගන්ධ රස පද ආයතන බහිද්ද ආරම්භන පැත්තෙන් කතා කරන තා මේ අනිවාර්යෙන් ලෝකෙට අහු වෙලා ඒ කියන්නේ ජාති පහම තියෙනවා. ඒකේ අර චක්කු මට්ටමට ආවොත් දැන් මේ දැකීමේ හැකියාව මතනේ රූප ආරම්භණය ගැන කතා කරන්න පුළුවන්. දැකීමේ හැකියාව මතනේ ශබ්ද ආරම්භණය ගැන කතා කරන්න පුළුවන්. අනේ ඒ පැත්තට යනකොට අර ආරම්මනේ පැත්තෙන් නිවේයි අපි අර හැකියාව. ඒ කියන්නේ මූලික මට්ටමට යනවා. චක්කුසෝත ඒ කියන්නේ අර දිට්ඨ සුත මුත විඤ්ඤාත වගේ. ඔක මම දැන් උදාහරණයක් ගත්තොත් ටිකක් පැහැදිලි වෙයි. අපි හිතමු දැන් අපිට රූප ආරම්මණය ඇහැට රූපයක් තියෙනවා කියලා හිතන්. අපිට තේරෙන ඔය මොකක් හරි වීදුරුවක් හරි බෝතලයක් හරි මොකක් හරි දැන් පේනවා නම් දැන් අපට ඕකෙන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දුකක් එනවා නම් මොකද කරන්නේ? මේකට අපි කැමති නැත්නම් මේකෙන් ඈත් වෙන එකනේ කරන්න තියෙන්නේ. එක්කෝ ඒ රූපය නැති කරලා දාන්න ඕන, එහෙම නැත්නම් අපි එතනින් අයින් වෙලා යනවා. ඒ දෙක තමයි ලෝකයට තියෙන උත්තරේ. එතෙන්දි බලන්න දැන් මේ ඔය වීදුරුවක් තියනවා නම් ඕක බිඳලා කුඩු කරලා වීසි කරලම දානවා ආයේ පේන්නවත් නැහැ. දැන් එතකොට ආරම්මණයෙන් මිදුණා. හැබැයි ඔතන එහෙම නැත්නම් අපි ඕක පේන්නවත් නැති වෙන පළාතකට යනවා. ආයේ හම්බ වෙන්නෙම නැහැ. එතකොට ආරම්මණයෙන් මිදුණා. ඒ මිදුණට ඔතන දැන් වීදුරුව කියලා හම්බුනේ මොකද්ද ඇත්තටම? වීදුරුව කියලා හම්බ වුණේ ටිකක් ගැඹුරින් බැලුවොත් පේනා නේද? ඇහැට රූප ආරම්භය, කනට ශබ්ද ආරම්භය. ඒ වගේ මේ ආයතන හයට අරමුණු ටිකකටනේ අපි වීදුරුව කියලා කිව්වේ. දැන් වීදුරුව නැති කළාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? වීදුරුවට අදාළ රූප ආරම්භනේ හම්බ වෙන්නේ නැහැ. ශබ්ද ආරම්භනේ හම්බ වෙන්නේ නැහැ. අපේ අල්ලලා බැලුවත් අහුවෙන පොට්ටබ්බ ආරම්භනේ හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ ආරම්භන පැත්තෙන් නැති වුණාට නැති බව දැනගන්නේ සායි මේ ආයතන ටිකේ ආරම්භන ටිකෙන් නෙවෙයි. කියන්නේ ඇහැට නිකන් වර්ණ මොකක් හරි සටහනක් තිබුණා නම් දැන් ඒක නැහැ කියලා දැනගන්නෙත් ඇහෙන්ම නේද? එතකොට බලන්න ඒ වීදුරුව නැති එක අහු වෙලා තියෙන්නේ ආරම්භනේ. තියෙනකොට අහු වෙන්නේ ආරම්භ. එන්නේ මේ ආයතන හැට ආරම්භන හැටි. මේකෙන් අපි අයින් වුණත් ඒ අයින් වුණ බව දැනගන්නේ තාපහු ආරම්භන හැටි. ඔන්න ඔය නිසා තමයි ඔන්න ඔය ආරම්භන පැත්තෙන් බලලා මේක විසඳුමක් කරන්න බෑ. මොකද මේ අපිට මේක නිදුනා කියලා හිතුණාට ඒ තියෙනකොටත් තිබිලා තියෙන්නේ ආරම්භන හැටි. නැතිකොට තිබිලා තියෙන්නේ ආරම්භන හැටි. එහෙනම් එතනින් ඉන්නේ මේක විසඳුම කියන්නේ. මෙන්න මේ ආරම්භන ගති ඇති වෙන හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ මේ මූලික මට්ටම කියන්නේ. ඉතින් අපි අර මේ අධ්‍යත්ත පැත්ත හරි බහිද්ද පැත්ත හරි බලන්න ගියාට ඔකත් තමර අර පුරුෂ ප්‍රතිපදාවේ කොටසක් කියන්නේ ඔකයි. ඒකට මෙන්න මේ මේ තියෙන මූලික හැකියාවම නැති වුණොත් නේද ඇත්තටම නිදෙන්නේ කියන තැන. අනේ ඒ මත්තම ගන්න තමයි මෙන්න මේ මෙතන පෙන්නන මේ රූපණ වේදේසීචි ඔන්න ඔය මේ මූලික මට්ටම් ටික ටිකක් මේකේ අදහස තේරුම් ගන්න තියෙනවා. ආරම්භන ඇති බව හෝ නැති බව හටගන්නේ මේ අපේ පැත්තේ තියෙන මෙන්න මේ හැකියාවන් ටිකක්. ඔය හැකියා ටික තමයි ඇත්තටම මේ පෙන්නන්නේ. මේ හැකියාව ඒ ගතිය නෙමෙයි අපිට තේරෙන්නේ. ඔය රූප වේදනා සංඥා සංකාර වෙලාමයි විඥාන වෙලාමයි අපිට හම්බ වෙන්නේ. හම්බ වෙන මට්ටමයි නකොට. අනේ හම්බ වෙන මට්ටම ඒ තියෙන්නේ වෙන අර්ථයක් කියලා තමයි මේ යථාභූත ස්වභාවය වෙනස් එකක් කියලා තමයි මේ 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 කඥණීය සූත්‍රේ පෙන්වන්නේ. රූපය කියලා ව්‍යවහාර කරනකොට ඒක නෙමෙයි. එතකොට දැන් ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ අර ඔබතුමා මත කරපු එක වෙන මෙහෙම ගන්න ඕන. අර රූපය කියන මට්ටමට ගියා නම් රුක්කන ගතිය දන්නේ නැතුව රූපය බාර ගන්න මට්ටමේදී රූපේ විතරක් නෙමෙයි ඒකට අදාළව ওই ಜಾති පහම තියෙනවා. වේදනා කියන මට්ටම සුඛ දුක්ඛ මට්ටමෙන් බාර ගන්නකොටම අර වේදේ දීති කියන එක පහු කරලා තව එහාට ගිහිල්ලා ලෝකෙට අහුවෙලා ඒ ලෝකෙ කියනකොට ආයේ කොහොම කතා කළා ওই ಜಾති පහම එතන තියෙනවා. හැබැයි අපිට ප්‍රකට නොවෙන්න පුළුවන්. ඒ එකක් ප්‍රකට වුණත් ඒකත් ලෝකෙන්න. ඒකයි ඔය එකකින් වුණත් සක්කාය දිට්ඨිය හතර ආකාරයක එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔකෙන් තේනවා මේ පහේ ඕන තැනකින් ඔකේ හරි එකක් බාරගත්තනම් මම ඉන්නවා. එතකොට ඔය සක්කාය දිට්ඨිය නැති වෙන්නේ ඔය මට්ටමින් ලැබුවට. එහෙනම් ඊට එහා ගිය මට්ටමක් මේ ලෝකෝත්තර දර්ශනය කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ කියන පැත්තකින්. මේක බැලුවොත් අර අපි අර දැන් අර තියෙන මේ මේ තීරයකට ගලපන වයින් එහාට ගිය දැක්මක් මෙතන තියෙන. ඒ වගේ දෙයක්. අර ගැලපීම නම් මම දන්නේ නැහැ ඒක සම්ප්‍රයුක්ත වෙනවද ඒක පොතේ තියෙන්නේ කොහොමද කියන එකට ඒ ගල්පනවට වඩා මෙතන මේ ඒක ඉක්මායන දැක්මකින් මේක බැලුවොත් මේ මේකට අහුවෙන්නේ නැහැ කියන්නේ ඔය එකක්වත් තියෙදෙන්නේ නැහැ කියන ධර්මතාවය තමයි තේරුම් ගන්න අපි. ඒක කතා කරන ඔක්කොම දුකටයි තියෙන නැත්නම් දුක්ඛාරය සත්‍යයටයි. සමුදේ යෙදි ගන්න. සමුදේ යෙදුන් නැත්නම් මේ අවිද්‍යාව යෙදුන් නැත්නම් ඔක්කොම නිරෝධය කියන්නේ ඕවා කියලාවත් කතා කරන්නේ ඉපදිලා නේ කියන වගේ පැත්තක්. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. සර්ගීමේදී මේ මෙන්න මේ අදහස් තමයි උපපණය වින්දනය ඒ වගේ එකක් උදාහරණ කරලා රුප්පණය කියන එක අපිට විද්‍යාන වහන්සේ පෙන්වන ආකාරයෙන්ම ප්‍රකට වුණොත් අනිත්වා ඒකට ඇඳින්නේ නැහැ කියන එකක් අදහසක් ඒ වගේ ගන්න ලැජ්ජුත් හරියද?
ඔව් ඒ කියන්නේ ඒක ඇඳෙන්නේ නැහැ කියන්නේ දැන් රුප්පණ අර්ථය එන්නේ රූප පරියායෙන් බලනකොට. වේදේ තීති අර්ථය එන්නේ ඒ වින්දන අර්ථයෙන් බලනකොට. ඒ කියන්නේ වේදනා අර්ථය. ඔය ಜಾති පහෙන් ඕන පැත්තකින් අයි Tamanta ගෝචර වෙන පැත්තකින් මේක විමසන්න පුළුවන්. ඒ එකකින් දැක්කොත් මම දැක්කා. ඒකයි නේද නැදගත්. දැන් අපි එක රූපය පිරිසිඳ දැක්කොත් මේ රූපන ස්වභාවී තේරුම් ගත්තොත් ආයේ වෙන වෙනම අනිත්‍යක ඒ කියන්නේ වෙනම බැලුවත් බලන්න තියෙන්නේ ওই වගේම ධර්මතාවය. ඒ කෙනෙකුට ගෝචර වෙන්න පුළුවන් එකක් දකින්නකොට අනිත් එකෙත් මේක කියලා. කෙනෙකුට ඒක දැන් හරියට ගෝචර වුණ නැත්නම් සමහර විට රූපයේ උත්පනේ කිව්වට අර වේදනාවෙන් මිදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර වේදනාව ගැන ඒ විදිහට බලන්න. සංඥාවෙන් මිදෙන්නේ නැති මට්ටමක් නම් ඒකෙත් බලන්න වෙනවා. ඒ සංඥානන එකකටනේ අපි සංඥාවක් හදාගෙන ඒ තීති කියන මට්ටමටනේ අපි ඔය සුඛ දුක්ඛ දුක්ඛම සුඛක් හදාගෙන තියෙන්නේ. ඒ වගේ ඒවයි වෙන වෙනම බලන එකත් උදව් වෙන්න පුළුවන්. ඒක අපේ ගොඩාක් අපට අමාරු වෙන්නේ නම් දකින විදිහට ඔක්කොම ගිහින් විඥාණය කියන තැනට ඉර වෙනවා. ඒ විඥාණය කියන්නේ මේ ඔය දැනගත්තු දැන් අපි ඔය ඉස්සෙල්ලා කතා කරපු ටික උනා දැනගත්තේ විඥානකින් නේද කියන එක අපිට තේින්නේ. දැන් ඕක ඔය මේ චෛතසික ටික සංප්‍රයුක්තව ඇති වෙනවද වෙන වෙනම ඇති වෙනවද ඔය ටික හොඳට බැලුවොත් තේයි ඕක විඥානිකට නේ අරමුණු වෙලා තියෙන්නේ. අන්නේ ඒ විඥානන ගතියන්නේ තියෙන්නේ. අනේ එතන මම ඉන්නවා සක්කාය දිට්ඨිය නම්. ඒතකොට එතනත් මේ විඥානන ගතියක් නේ විඥානයක්. දැනගත්ත කියන තැනට එන්නේ හිතකින්ම. තව හිතකින්නේ මේක දැනගෙන තියෙන්නේ. එතන තියෙන්නේ එතනක් දකින්න ඕන දැන. ඔගේ ඔය ಜಾති පහම ඉක්මවා යන දැක්මක් තමයි මේ මේගේ සූත්‍රවල මතු කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඩොක්ටර් අවි අර මේ අපි දැන් සත්‍යය ගැන හිම කතා කරා. එතකොට තව පොඩ්ඩක් මේක ඇතුළට ගියොත් චුට්ටක් ඉස්සරහට ගියොත් මේ සත්‍යය කියන එකත් අපි ගත්තොත් එහෙම මේ වතුර හදපු බල්ලෙක්ව දී කියලා. එතකොට සත්‍යයයි අසත්‍යයයි මං අසත්‍යයෙන් හිටියා කියන්නේ ඒ කියන්නේ සත්‍යය හෝ අසත්‍යය හෝ දෙකම වතුර හදපු බල්ලෙක් වගේ දකින මට්ටමකට આવොත් මේක මේක ටිකක් කලව ගන්න පුළුවන් වෙන මුත් අපි සතිය කියන එකත් මේ මම ලබාගත යුතු දෙයක් කියලා කිව්වොත් එතනත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක එතකොට රාසියෙන් ඉන්න ටිකම මේ වෙනවා වගේ හේම ගතියක් දැනුණා. මම හිතන්නේ ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා.
ඔව් මෙතනදී දැන් මේවා කතා කළා කියලා සතිය පිහිටවන්න උත්සාහයක් කරනවා නම් ඒක නවත්තන්න එපා. ඒ ඔය සතිය අසති දෙකම දෙන්නේ නැති විසුරු වෙලා ඉවර වුණාට පස්සේ ඒකම සතිය උදව් වෙනවා. ඒ කියන්නේ අපි ලෞකික දර්ශනයේ කතා කළත් අපි ඒක දැන් මේ ඇහුණ එකයි අපි දන්නේ එකයි වෙනසක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඒ නුවණ මෙහෙයවීමේදී යෝනිසෝමනසිකාරය වෙනවා. හැබැයි ඒක හරියටම දකින්න සාකල් අර මූලිකව කරන දේවල් නම් අත්හරින්න එපා. දැන් මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒක නවත්තන්න එපා. ඒක වඩන්න යම් කේසේ සමත භාවනාවක් කරනවා නම් ඒක කරන්න. ඊට අමතරව මෙන්න මේ පැත්තේ දහම වෙනසන එකත් හොඳට බලන්න ඕනේ. වෙනසන පැත්තට එන්න. මොකද අපි ගැඹුරක් කතා කරා කියලා අර ඔය මුකුත්ම නැහැ කියන තැනට ගියොත් ඒක උච්ඡේදවාදී පැත්තට වැටෙනවා. ඒක අවබෝධයෙන් එන්න ඕන එකක් නිසා ඒ කියන්නේ අවබෝධය එන්න කලින් බලෙන් දා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ගන්න හැම ගතියකුත් තියෙන එක මතක කරන්න එපා අපි ওই ගැඹුරු දේවල් කතා කරනකොට. ඒත් මේ ලෝකේ දායිත විදිහටත් සතිය පිහිටන්න ඕන තව විදියට කියලා. ඒකට මේ දර්ශනේ ආපු කෙනා සමහර වෙලාවට පිටින් බැලුවහම හොයන්න බෑ මේ දර්ශනේට ආපු කෙනා පිහිටන සතියේ දර්ශනේ නැති කෙනා පිහිටන සතියේ වෙනසක් සමහර විට හොයන්න බැරි වෙන්න පුළුවන්. ඒක එයාටම විතරක් ඒක ගෝචර දෙයක්. ඒ වගේ එකක්ද ඇසුවේ මම දන්නේ කොහොම වුණත් ඒ පණිවිඩය නම් හරි වැදගත්. පෙරවන් සරණයි.
පොඩු ප්‍රවේශන මම බලාපොරොත්තුනේ අර මේකත් නිකන් අර මට හිතෙන්නේ නිකන් අපි අර බොහොම ආයාසකින් මේ සතිය කියන්නේ සතිය කියන එකත් අපි දෙයක් විදියට මම කියන අදහස් කරේ මේ සතිය කියන එකත් අපි නිකන් අර වෙලදාගෙන මේක ඇති කරගන්න හදන්නේ අනේකත් එතනම අවිද්‍යාවක් කියලා අර අනිත් පැත්තත් ඒ කියන්නේ සතියක් තියෙනවා කිව්වත් ඒකත් අවිද්‍යාවක් අසතියක් මට දැන් තියෙනවා දැන් මම අසතියෙන් ඉන්නවා කියලා දැනගන්නත් පස්ස සතිය ඇති වුණාම මේ වගේ දෙයක් තමයි මම එතන අහස් කරේ ওই දෙපැත්තම අපිට මේ බලන්න මේ මේක මේ අර එක මැද මට්ටමකට එනවා නම් ඒකයි මේ ඔය දැන් අර කරගෙන යන ක්‍රමයක විසිරවන්න ඕනෙත් නැහැ එකතු කරන්න يعني එකතු කරන්න ඕනෙත් නැහැ විසිරවන්න ඕනෙත් නැහැ කියන ගැතියට වගේ එනවා වගේ කියන අදහසක් තමයි මට ආවේ ඒක පොඩ්ඩක් ඒ ගැන තමයි ඔබතුමාගෙන් අදහස් ඉදිරිපත් වෙනකද දැන් සතියයි අසතියයි කියලා දෙකක් අපි වෙන් කරගත්තොත් නේද මට මේ විසිරවන්න හෝ මේ එකතු කරන්න හෝ විසිරවන්න තියෙන්නේ කියන එක يعني මට සත්‍ය පවත් ගන්න හෝ සත්‍ය නොපවත් ගන්න තියෙන්නේ කියන එක වගේ අදහසක් ආවේ ડોક્ટર මහිතන්නේ ඒකයි මම අදහස් කරේ කියලා සර්.
ඔව් එළා දහමට ගැලපෙනවා. ඒ කියන්නේ දැන් අපි අර උන්නාබ බ්‍රාහ්මණ හරි චුල්ල වේදල්ල සූත්‍රේ හරි අර නිගන්ත යන කන් පිළිවෙලක් වෙනවනේ. මොකද්ද ආයතන පහට පිළිසරණ කවුද? මනස. මනසට පිළිසරණ කවුද? සතිය. හැබැයි ඒ මනසට පිළිසරණක් තියෙනවා. ඒ මනස ඉක්මවා යනකම් සතිය පිහිටන්න ඕන. එතකොට සතිය පිහිටන එක නවත්තන්න මට්ටමට එන්නේ සතියට පිළිසරණ විමුක්තිය. අර ඉස්සෙල්ලා අපි කතා කළේ අර චේතෝ විමුක්ති මට්ටම. අන්න ඒ මට්ටමේදී නම් ඉතින් සතිය අවශ්‍ය නැහැ කියන්න පුළුවන්. හැබැයි ඒකත් සාමාන්‍ය ලෝකෙට අවිලා නම් අර ලෝකෝත්තර දර්ශනෙට එන සතිය නෙවෙයි. එතකොට ඒ සතියට පිළිසරණ වෙන්නේ විමුක්තිය. නිදන කම්ම සතිය අවශ්‍ය වෙනවා. ඒකයි සංකේතේ මට්ටමට ආවද කියන එක බොහොම ඒ කතා කරන මට්ටම් අපිට හිතා ගන්නවත් බැරි තරම් මේ විශ්වස්පත්ව චේතෝ විමුක්ති කියන මට්ටම ඊළඟට කතන්දරණියන් කියන දැන්තාවත් ඉතින් මේ මොකද කතා කරන්න දෙයක් නැහැ. රහත් වෙලා නම් නේද? ඒ මට්ටමේ දෙයක් කතා කළාට ඒ චේතන ඉඳන් බලෙන් හිතන්න එපා එහෙනම් සතියක් වැඩන්නේ නැහැ. භාවනාවක් වැඩන්නේ නැහැ කියන මට්ටමට යන්න එපා. මොකද එතෙන්ට එනකම් මේවා උපනිශ්‍රේ වෙනවා උදව් වෙනවා. හැබැයි ඒ වයින් විතරක් හම්බ වෙනවා කියන එකේ වැරද්දක් තියෙනවා. මේක නම් මතු කරන්නේ ඒකත් හරි. මොකද මේ සම්මා දිට්ඨියට අදාළ ටික නැතුව දැන් මේවයි මම මතු කරන්නේ. දැන් මේවා නැතුව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. අනේ එතනට ඉන්න අපිට මේ සූත්‍ර වැදගත් වෙන්නේ. නැත්තම් අපි කොච්චර භාවනා කළත් අර ඒ පූර්ව ප්‍රතිපදාවක් වෙනවා නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. එහෙම නොවුනත් අපි බුදුදහමෙන් ප්‍රයෝජනෙ ගත්තා වෙන්නේ නැහැ. ශ්‍රණ සම්පත්තියෙන් ප්‍රයෝජනෙ ගත්තා වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ යෝනි සමානසිකාරයට සුදුසුකමක් ලැබෙන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්න හම්බ වෙන්නේ. අන්න එතන තියෙනවා පොඩි ඉන්නේ ලොකු භයානක තත්ත්වයක්. ඒ නිසා තමයි අපි අරවා කරන ගමන් මේවත් සිනසන් මේ කියන තැන නම් කියන්නේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් සාකච්ඡා නිවා කරන්නත් කාලෙ කිට් වෙන නිසා මම මේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්නම්. මම හිතන්නේ කජ්ජනි සූත්‍රෙත් අපි අද සංකලාව වගේ කියලා කල්පනා කරනවා. ඉතින් ඒ කජ්ජනි සූත්‍රෙක උදව් දවස සාකච්ඡා කළා. ඉතින් මේ මම හයිලයිට් කරලා තියෙන කොටස පේනවද කුගල්ගේ මාත්මය?
ඒක කියවන්න බලන්න මේ. ඔව්.
පේනවනේ. ඔව්. ඒක තියෙන්නේ මේ ආකාරයට දක්නාවශතවත ආදර්ශාවක් ඇතේ මේ රූපයේද කලකිනවා. වේදනාවද කිනවා සංඥාද කලකිනවා ආදි වශයෙන් ඉතින්නේ. ඉතින් මම දැන් මේ සාකච්ඡා ඉවර කරන හින්දා මේ අහන්නේ දැන් අපි ඉගෙන ගත්තා අහගත්තා ඉතින් අපි දැන් සුතුමේ දැනුමක් ලබා ගත්තා. එතකොට මේ අපි කලකිනවා යමක කලකිනේ මොකේද රූපේ.
ඔව්
කලකිනවා වේදනාවේ. ඉතින් අපි දැන් එතකොට දැන් මේ මොකේද මේ කලකිනවන්නේ රූපේ කලකිනන කිව්ව කලකිනවා රූපේ. මේ අහගත්ත විදිහට වේදනාවේ කලකිනවා. දැන් රූපය කියනකොට අපි රුප්පණේ ගැන තමයි කිව්වේ. රූපේ කියන්නේම රුප්පණේ කියලා. වේදනාව කියනකොට අපි මේ සුඛ වේදනාව දුක වේදනාව කියලා අපි ගත්ත දේ ගැන නෙමෙයි වේදේවිතාවය ගැන කතා කළා. එතකොට අපි කලකිරෙන්නේ වේදේවිතාවේද කලකිරෙන්නේ මේ අපි මේ පුතග්ගෙන හැටියට වරදවා ගලගත්තු රූපේ කියලා ගත්ත දේ ගැනද එහෙම නැත්නම් රුප්පණේ ගැනද කලකිරෙන්නේ? ඔන්න කාරණාවක් පොඩ්ඩක් කතා කරගත්තු තන්ති විනාඩි 15 10.
ඔව්. එතන දලුවක් තමයි මෙහෙමයි මට පේන්නේ. එතන දැන් දැන් මේ සූත්‍රයේ දිගටම රූපය කියන වචනේ පටන් ගැනීමෙන් ඉඳන් ආවේ අර දැන් අර අතීත පෙර ආත්ම පෙර භව සිහි කරනවා නම් මේ සිහි කරලා තියෙන රූපේ. ඊට පස්සේ තමයි මේ කියා දෙනවා මේ රූපය කියලා විවහාර වෙලා තියෙන්නේ රුප්පණේ. එතකොට දැන් මෙතන ඔබතුමා මතු කරන එක හොඳයි. දැන් මෙතන කියන්නේ මෙසේ දක්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවක දෙන් රූපයෙහි කලකිරේ. ඒතර මෙසේ දක්නා වූ කියන්නේ මොකද්ද? මෙච්චර කල මේ රූපය කියලා තියෙන්නේ රුප්පණේකට. එයා අර රූපේ කලකිරෙනවා. ආයි රූපය අල්ලගන්නේ නැහැ. එතකොට ඒ ඔය කලකිරීම එක අනිත් වචන ටිකක් දැක්කත් ඔබ තියෙන ඔය කලකිරෙනවා කියන්නේ නිබ්බිදා. එතකොට මේ පච්චුප්පන්න වූ රූපයේ කලකිරෙන නිබ්බිදාව ඊළඟට නොයල්ම එනවා. එයාට මොකද වෙන්නේ? ඒකේ Nirodhe pinisa pilipanni veyi කියන දැන් ඒ අන්න එහෙම දැක්කොත් ඒක නෑ. මේ රූපය කියන එක අර රැවටුන ස්වභාවය රුප්පණ ස්වභාවය නෙමෙයි. එතන ඒක රුප්පණේ බව නදන්න කමට නෙමෙයි රූපේ අල්ලගත්තේ කියලා රූපේ කලකිරෙනවා. අර දැන් මෙච්චර කල් අර වතුරේ බල්ලෙක්ව බාරගත්තේ මේ රුප්පණේ නදන්න කම නිසා කියලා දැක්ක දවසට ඒ බල්ලා ගැන කලකිරෙනවානේ බාරගත්තු රූපේ ගැන. මොන මෝඩකමක්ද මේක? ඒ කලකිරීම උදව් වෙනවා නොයෙක්ට. නොයෙල්ම ඒ දෙකම උදව් වෙනවා. ඊළඟට ඒ දෙක තිබුණාට තාම මේ රූපේ මතුවෙන ගතිය තියෙනවා. එහෙනම් ඒකේ Nirodhe pinisa pilipanna කියන එක තමයි මම ඒ දකින්නේ අර ධම්මාන ධම්ම ප්‍රතිපදාවට එනවායි කියලා.
මම තව ප්‍රශ්නයක් ඒකද කිතු කළා අහන්නම් මේ දැනගෙන ඉන්න අපි ඔබතුමා අපි කවුරුත් දැන් ගත්ත උදාහරණයම මතක කරගමු. මේ ප්‍රොබ්ලම තමයි ඒ කියන්නේ අපි අර කවුද මේ බල්ලගේ උදාහරණයම හිතුවත් එහෙම දැන් අපි හිතමු දැන් අවිද්‍යාව කොච්චරද කියලා නම් ඒ බල්ලාගේ බල්ලා දැකලා මේ වතුරේ හිටපු දැන් මම බල්ලට බොහොම කැමති වෙලා බල්ලට දැන් නමකුත් දාගෙන ඉන්නේ. හැමදාම උතෙන්ට ගිහිල්ලා මම බල්ලට නමකුත් දාලා තිනා උට කතා කරනවා. හැමදාම කරන වැඩේ දැන් බල්ලා එතන ඉන්නවා කියලා දාගෙන බල්ලා දැකලා. එතකොට මේ ඒක දැන් බල්ලත් එක්ක බැඳිලා තියෙන්නේ. බල්ලත් එක්ක සම්බන්ධයි. එතකොට කොයි විදිහට තේරුණාන් පස්සේ මේ කොයි විදිහට තේරුණාන් පස්සේ මෙතන මේ බොහොම අවිද්‍යාවෙන් කරලපු වැඩක් මේක එහෙමකෙක් නෑ. මෙතන ඇත්තටම එහෙමකක් තිබුණෙත් නෑ. මේ නැතිම දෙයක් තමයි මේ මොකක් කර හේතු ටිකක් එකතුදර මේ හැදුනේ කියලා දැනගත්තා කියන්නේ යම්කිසි මොහොතක. ඊට පස්සේ මේ එදා කියන්නේ ඒක අදයි දැන් මම දැනගත්තේ. ඊයේ නොදැනගෙන තමයි ටාස්ක් කළේ. ඒත් මම අද දැනගත්තට පස්සේ මේ ඊයේ නොසිටියා වූ ඒ බල්ලාට ගැන මං කලකිරෙනවද? මට කලකිරෙන දෙයක්වත් තියනවද එතන කියලා මං අහන්නේ.
ඔව්.
කලකිරෙන්නේ නැහැ නේ මට අද. කලකිරෙනවත් ඒ බල්ලෙක් නැහැ නේ මට.
හරි.
නැතිවම මං තේරුම් ගන්න ඉවරයි නේද?
අද ප්‍රශ්නය. ඔව්. ඔතන තමයි තියෙන්නේ. දැන් මේක ඇහුවා කියලා තේරුම් ගත්තා කියලා එතන පිළිතියා වෙන්නේ නැහැ. දැන් සුතවත් ආර්ය ශ්‍රාවකේුණා ආර්ය ශ්‍රාවකේකුණා තාම රහත් වෙලා නැහැ කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර ඉස්සලා කියන්නේ අර මාමඤ්ඤති ස්වභාවී ඉන්න වෙනවා. මාමඤ්ඤති ගතියට එකපාරට වැටෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව අධික කෙනෙක් එකපාරට රහත් වෙන්න පුළුවන්. අනිත් අයට ඉතින් ඔක්ක අර තේරුම් ගත්තත් අර ඥානතෝ පස්සතෝ උණක් ඊළඟට වැඩ පිළිවෙල තියෙනවා. ඒක ප්‍රඥාව කොච්චර වැඩෙනවද කියන එකේ තමයි එතනට උත්තරේ තියෙන්නේ. එකපාරට මේක අවබෝධ වුණත් ඉතින් මේ කරන්නේ අතීත බල්ලෙක් ගැන කලකිරෙනවා නේ. පච්චුප්පන්න වෙන රූපේ ගැනයි කලකිරෙන්නේ. ඒකෙනු විනිදන්නේ නැහැ. මොකද පච්චුප්පන්න එකේ රැවටුමක් තමයි අතීතේ මෙහෙම වෙන්නේ අනාගතේ මෙහෙම වෙන්නේ කියන කතාවකින්. ඒකට මේ මොකේද මේ නිබ්බිදාව විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ පච්චුප්පන්නස්ස රූපේ. එතන ඒකට උත්තරේ තියෙනවා මං හිතන්නේ. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මේ බොහොම වැදගත් කාරණා නිසමතු කළ ඔබතුමා දුන්නේ මම මේ ඒ කාරණාව කරකටත් විස්මතු කර ගන්නයි වගේම
සාකච්ඡා.
ඔව් අවසාන කොටස නිසා මට විශේෂයෙන් මේ කොටස ඉදමතු කරන්න ඕනේ මේක අපිට ප්‍රතිපදාවක් ඉතුරුලා තියෙන බව කියන්නේ. මතු කරන්න. ප්‍රතිපදාවක් තාම ඉතුරුලා තියෙනවා අපි දැන් අපිතුමා දැන් හොඳින් අවසාන කොටස කිව්වා වගේ අපිට මේ සිදුවිය යුත්තේ සිදුුණා තැනක තියෙන තත්ත්වය ගැන අපි දැනගත්තා සිදුවෙන ආකාරයත් දැනගත්තා. නමුත් අදටත් අපි රූපේ නමින් යමක් ගන්නවා. අදටත් වේදනා නමින් යමක් අපිට තියෙනවා. වේදිකිතාවෙන් අපිට අතට නැහැ. එහෙනම් මේ වෙනදී යන්තමට අහලා දැනගත්තට තව අර ගන්නා දේට කලකිරීමක් ඇති කරගෙන ඒ කෙලසුන් කෙරෙන් මෙදෙන මේක ලස්සන සිංහලෙන් තියෙන්නේ. ඒ සඳහා අපිට ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අපිට තාම අපි අර ඉන්න තැන ඉක්මවා ගිහිල්ලා මේ අපිට අයිති නැති රහතන් වහන්සේගේ උඩ අයිති ප්‍රඥාව ගැන කල්පනා කරගෙන ඉඳලා හරියන්නේ නැති වෙයි කියන කාරණාව තමයි මතක ගන්න බැලුවේ.
කොහොම වටිනා අර ඉස්සෙල්ලා අහපු සතිය අසති ප්‍රශ්නෙකට ඔතන උත්තරේ තියෙනවා මම හිතන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට පච්චුප්පන්න වෙන ස්වභාවය තියෙන තාක්කල් මේ මාර්ගේ වඩන්න වෙනවා. එතුලන් සරණ.
හොඳයි එහෙනම් අද වෙලාව ඉනෝ මායල නිසා අපි වැඩසටහන් නිමා කරමු මාචාර්තුමනි. ඉතින් අපිට අද දවසේදී ඔබතුමාගේ වචනා කාලයේ ඔබතුමාගේ අනිකුත් කටයුතු සඳහා වෙනම ධර්ම අවබෝධ සඳහාගත කාන් තියෙන කාලයේ අපි වෙන බොහෝ දෙනෙක් වෙනුවෙන් වැය කළා. ඒ කාරණා ඉස්මතු කළ දෙනවා අපිට එකසරයක් නෙමෙයි කීපසරයක් හිතන්න වටිනා කාරණා මතු කළ දෙනවා. ඒවල් හිතන් තමයි මේ දේවල් තේරෙන්නේ. සමානලට මෙතනින් අහපු දෙයක් හරි නොවෙන්න පුළුවන්. නමුත් ඒක අපිට හිතන්න උපකාර වෙන නිසා ඒක වටිනවා. මම හිතන්නේ ඉතින් ඒ නිසා බොහොම මේ කුසල් සාගත ඉතින් ഇതുක් මේ ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ අපි ධර්ම ශ්‍රවණය කරපු කිරිමෙන් අත්පත් කරගත් ආ වූ සියලුම කුසලයන්ද හේතු කරගෙන ඔබතුමා මේ කරන්නා වූ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවන්ද හේතුවෙන් ඔබතුමා ප්‍රාර්ථනා කරන ආකාරයකින්ම පූර්ණ වශයෙන්ම ප්‍රඥාව ලැබී මේ සංසාර ගමනේ මිදීමට ඔබතුමාට මේ සියලු කුසල් හේතුවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔබතුමාට යොමු වෙනනම් අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු. තෙරුවන් සරණයි.
මලයි මම හිතන්නේ අද දවසේ බොහොම සාර්ථක නැත්නම් ගැඹුරු ධර්ම කරුණු මතුවෙන සාකච්ඡාවක් ප්‍රයත්තුනේ. ඉතින් ඒ කියන්නේ මටත් ගොඩාක් අලුතෙන් දේවල් හම්බ වුණා. ඉතින් ඒ සාකච්ඡාවක් සාර්ථක වෙනවා කියන්නේ ඒකයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ සාකච්ඡා ඉතින් කාලයක් තිස්සේ අපිට පවත්වාගෙන යන්න මට විතරක් නෙමෙයි තව ස්වාමීන් වහන්සේලා නිර්දේශයන්ට පවත්වාගෙන යන ලොකු පිරිසකට උදව් මේ කාර්තව්‍ය දළුවත් මහත්මයා උදුගානක් කරගෙන යනවා. අද වගේම ඒ සියලු පින් ඔබතුමාට අනුමෝදන් වෙන්න ඕන. ඒ වගේම මේව රෙකෝඩ් කරන්න උදව් කරන අපි ඒ කමල් මහත්මයා හැම ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙන්න, උපනිශ්‍රේ වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. සාකච්ඡාවට සම්බන්ධ වුණායත් කොහොම මේ ලස්සන ගැඹුරු තැන් අසු කරලා ඒක අනිත් අහගෙන ඉන්න අයටත් උදව් වුණා කියලා මම හිතනවා. ඒකේ හැමෝම රැස් කරගත්තු පින් අපි හැමෝටම උදව් උපනිශ්‍රේ වෙන්න මේ දහම ඉක්මනින්ම අවබෝධ කරගන්න කියලා ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැමදේම.
ඔය දෙන්න
තමයි
තමයි තමයි